හොඳයි සාදු. දෙදහස් දහාට වසරේ පස්සෙනි මාසේ 29 වෙනිදා අදිපොසොන් දවස, එහෙම නැත්නම් වෙසක් පුර පසළොස්වක පොහෝ දවස හැටියට ජාත්‍යන්තරයේ සමරන දවස, බොහෝ වෙලාවට පුර හඳ පායන දවස නිසා නියම වෙසක් පොහෝ දවස හැටියට ගණන් ගැනෙනවා. ලෝකය කොහොම කිව්වත් අපිට වෙසක් පොසොන් ඇසල කොයි පෝයත් අපිට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරවන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිහිපත් කරන අති උතුම් ගෞරවනීය දවසක්. පින්නතුනි, දේශනා කරන්න දේශනයක් මා ළඟ නැත. මට ඔබට කියා දෙන්න මා ළඟ කිසිත්ම නැත. ආන්න ඒක ගැන තමයි මට කියලා දෙන්න තියෙන්නේ. මොකක්ද කියා දෙන්න මා ළඟ කිසිවක් නැත. ආන්න ඒක තමයි ඔබට කියා දෙන්න තියෙන්නේ. ඔබට ඒක වැටහෙනවද, තේරෙනවද, සංවේදීව දැනෙනවද? මොකද ඒ ස්වාමීන් වහන්සේගේ වචනේ ගැඹුරේම තියෙන අර්ථය මොකක්ද කියලා. ඒක ඔබේ හදවත වැළඳ ගන්නවද කියලා බලන්න. උගන්වන්න, පවරන්න, ක්‍රියා කරන්න, වළක්වන්න, ලබා ගන්න එහෙම දෙයක් දෙන්න මා ළඟ කිසිත්ම නැත. ඔබට අන්න ඒක නම් අවශ්‍ය. මෙතනට ඇහුම්කම් දීලා ඒක අවබෝධ කරගන්න, තේරුම් ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, ප්‍රතිවේද කරගන්න. එහෙම නැතුව ඔබට අවශ්‍ය කරන්නේ ඉගෙන ගන්න, දරා ගන්න, තව මළු ඔලූඩින් තියාගන්න නම් අවශ්‍ය කරන්නේ මෙතන වාසය කිරීමෙන් ප්‍රතිඵල නැහැ. මේ ධර්මයේ ලෝව පහළ වෙන්නේ ඉතාම දුර්ලභව පින්නතුනි. මනුස්ස ඥානයකට ගමන් කළ හැකි උච්චම අවස්ථාව, ඉහළම තත්ත්වය පමණයි. මේ නිහඬ කාලය තමයි ඔබේ ආධ්‍යාත්මය ඔබට බණ කියන වෙලාව. ඒක තමයි ඉතාම වැදගත්. පිටින් ඇහෙන බණ ටික නතර වෙලා, සද්ධර්මය නතර වෙලා, ඔබේ ආධ්‍යාත්මය ඔම ඔබට සද්ධර්මය කියා දෙනවා. ඔබේ ආධ්‍යාත්මයම ඔබට පාඩම් උගන්වනවා. ඔබේ ආධ්‍යාත්මයම ඔබේ මනස පාලනය කරනවා. ඔබේ ආධ්‍යාත්මයම ඔබේ මනස සංසුන් කරගන්නවා. ඔබ විසින්ම තේරුම් අරගෙන ඔබේ ගැටලුව ඔබ විසින්ම ඒ ගැටලුවෙන් නිදහස් වෙනවා. ස්වාමීන් වහන්සේට එක වචනයකින් සිළු දෙනා ළඟ තියෙන ගැටලුවල ස්වરૂපයට අනුශාසනයක් කරන්න බෑ. ඔබ ලොකු සහයෝගයක් දෙන්න ඕන. ඔබේ ගැටලුව ඔබ හඳුනාගෙන නිරාකරණය කරගන්න තැනින් දේශනේ ශ්‍රවණය කරන්න ඕන. ඕනෑම මානසික ගැටලුවක් නිරාකරණය කරගන්නට අපට දීලා තියෙනවා මෙවලමක්. එහෙම නැත්නම් අවියක්. එහෙම නැත්නම් උපකරණයක්. මොකද්ද මේ උපකරණය? මේක තමයි පිනතුනේ චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍ය තහවුරු කරගන්නවා. මෙන්න මේක මෙතනින් මේ විදියට මේ ස්වභාවයෙන් මට පීඩාව පැමිණෙනවා. මේ දුක හටගන්නට හේතුව සහ මේ දුක සැකසෙන්නේ මෙන්න මෙහිම. දැන් අපි දන්නවා සමහර දේවල් ගැන අපි කල්පනා කරන්න ගියාම අපි හිතට පීඩාකාරී. එතකොට අපි දන්නවා මොකක්ද මේ දේ මෙනෙහි කිරීම තමයි අපිට තියෙන පීඩාව. මේක මතක් කිරීම තමයි අපිට තියෙන පීඩාව. ඒක මතක් වෙන කාරණයක් තියෙනවා නම් ඒක අමතක කරලා දාලා වෙන දෙයකට අවධානය යොමු කරනවා. මේ සරල උදාහරණයක් කියලා දුන්නේ ඔබට ඔබේ ගැටලු නිසා. දැන් බලන්න දුක දැනුණා, දුක දැනීම හඳුනගත්තා, දුකට හේතුව මේ කාරණේ මතක් වීම කියලා එයා ඒක අමතක කරලා දැම්මා. ඒකට ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා. එයා කියන්නේ නිරෝධයක් දැක්කා. ඒ නිරෝධ මාර්ගයේ ගමන් කළා. දැන් එයාට ඒ සම්බන්ධයේ මතකයක් නැහැ. ඒ එක්තරා සිතිවිල්ලකින් මිදෙන ක්‍රමය. එතනින් එහාට ගියාම පින්නතුනි මහා දුක් රැස් කරලා දෙන පංච උපාදානස්කන්ධයෙන් මිදෙන ක්‍රමය. මමත්වයෙන් මිදෙන ක්‍රමය. අස්මිමානයෙන් මිදෙන ක්‍රමය. ඔබ මඤ්ඤමානයේ සිටින කෙනෙක්ද අමඤ්ඤමානයේ සිටින කෙනෙක්ද? ඒ කියන්නේ මමත්වය පැත් අරගෙන ජීවත් වෙන කෙනෙක්ද මමත්වයට විරුද්ධ කෙනෙක්ද කියලා බලන්න ඕන. මඤ්ඤමානය කියන්නේ එයාගේ මමත්වයත් එක්ක එයා බැඳින්නේ. ඒගොල්ලොත් එක්ක අපිට තර්ක කරන්නත් බෑ, ධර්මය උගන්වන්නත් බෑ. යක්කු වගේ වෙනවා ඒගොල්ලෝ. මොකද හේතුව මමත්වයටමයි බැඳින්නේ එන්න. ඒ ඇත්තොත් එක්ක සත්‍ය කතා කරන්න බෑ, කරුණු පැහැදිලි කරලා දෙන්න බෑ. ඔවුන් සත්‍යයට ඉඩ දෙන පිරිස නෙමේ, මමත්වෙමයි බැඳෙන්නේ. ඒත් ඉදිරි අපිට කරන් තියෙන නිහඬ වෙන්න, ඉවත් වෙන්න, පලා යන්න වගේ ක්‍රියාමාර්ග පමණයි බුද්ධිමතෙකුට ගත හැකි ක්‍රියාමාර්ග. ඥානවන්තෙකුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අමඤ්ඤමානයේ සිටිනවාද? අමඤ්ඤමානය. තමන්ගේ මමත්වයට තමන් එකඟ නෑ. මේ මමත්වය කියන්නේ මට ඉන්න හතුරෙක්. මගේ මමත්වය මට හතුරෙක්. මම සද්ධර්මයේ පාර්ශවය අරගෙන, බුදුරජාණන් වහන්සේගේ පාර්ශවය අරගෙන, ආර්ය මහා සංඝරත්නයේ උපදේශය ඒ පාර්ශවය අරගෙන මම මේ මමත්වයට විරුද්ධව සටන් කරනවා. මේ මමත්වයට විරුද්ධව සටන් කරනවා. ඔබ යමකින් බැටකන විට ඒ බැටකන දේ ඔස්සේ ඔබ යමක් ඉගෙන ගන්න ඕන, තේරුම් ගන්න ඕන. දිගින් දිගට දිගින් දිගට ඒකෙන් බැටකෑමෙන් නෙමෙයි ප්‍රතිඵලය තියෙන, උහුලා ගැනීමම නෙමෙයි විසඳුම කියන්නේ. දැන් කකුලෙන් කූඹි කනකොට කූඹියා කද්දී අපි උහුලාගෙන ඉඳීමමද විසඳුම කියන්නේ? නෑ, ඒකෙන් නිදහස් වෙන ක්‍රමය සෙවීමයි වැදගත්. එහෙනම් ඔබ තුළ ඇතිකරවන වේදනා, ඔබේ මොළේ තුළ ඇතිකරවන වේදනා, ඔබේ මනස තුළ ඇතිකරවන වේදනා තියෙනවද? ඒක උහුලගෙන දරාගෙනම ඉන්න එක නෙමෙයි කරන්නේ. ඒකේ නිදහස් වෙන ක්‍රමවේදය, ඒක අඩු කරගන්න ක්‍රමවේදය. මොන තරම් ක්‍රමවේද අපිට තියෙනවද? අපි ඇස් දෙක ක කියනවා නම් පොතක් බලලා හරි ටීවී එකක් බලලා හරි මොකද කරන්නේ? ටීවී එක ඔෆ් කරනවා, පොත ටීවීකට අනිත් පැත්ත හරවනවා. අපි ගිහිල්ලා ඇස්වලට විවේකයක් ලබා දීලා කටයුතු කරනවා. එහෙමනම් මේ සංසාරේ දුක් විඳින මනුෂ්‍යයටත් කරන්න තියෙන මේ ලෝකය ඔස්සේ, චේතනාව ඔස්සේ, මමත්වය ඔස්සේ දුවගෙන දුවගෙන යන කෙනාටත් එක නතර කරලා චිත්ත විවේකයක් ඇති කරගෙන, විවේකයේ උපදවාගෙන වාසය කරන කෙනෙක් වෙන්න ඕන. කොහොමද මේ විවේකය උපදවාගන්නේ? ඒක බොහෝම සියුම්ම තේරුම් ගන්න උවමනා කරන කාරණයක්. ඒක බොහෝම පරිස්සමින් තේරුම් ගන්න ඕන කාරණයක්. ඒක හරියට අර සංගීත භාණ්ඩයක් වයන්න ඉගෙන ගන්නවා වගේ. දැන් මම සීලු දෙනාටම ගෙනල්ලා එක වීණාවක් වාදනය කරලා පෙන්නනවා. බොහොම ලස්සනට වාදනය කරා ඔන්න ස්වාමීන් වහන්සේ. හරිම මිහිරි අහගෙන ඉන්න, හිත ප්‍රබෝධමත් වුණා. ඉතින් මේ හැම කෙනෙකුටමත් අපි දෙනෝ ඒ වීණාවම වයන්න කියලා. එකම උපකරණේ වයන විදිය එක වේද? නෑ, විෂමයි. ඒ තමයි පුජ්‍යල හැඟීම, තම කුසලතාවය, ඒ තුළ ඇති අවබෝධය, සංයමය, එයාගේ තුළ පවතින්නා වූ සිතෙහි තියෙන ගුණාත්මක භාවය වැනි දේවල් ඒ සංගීත නාදයත් එක්ක මතුවෙන්නේ. දැන් එකම වචන ටිකක් දෙනෝ ගීතයක් හැටියට ගායනා කරන්න. හැමෝටම පිළුවන්ද ඒ වගේ මනහරව හැඟීම්බරව ගායනා කරන්න? බෑ. ඒ ගීතයට අදාළ වන ජීවිත ප්‍රවෘත්තියක්, කතන්දරයක් ගොඩක් වෙලාවට ඒ ගායකයා හරහා තිබුණාම ඒ ගීතයට ඒ හැඟීම එකතු වෙනවලු. ඒ හැඟීමත් එක්ක ඒ ගායකයා එක ගායනා කරනවා. තමන්ගේ හඬ පාවිච්චි කරලා හොඳින්. මෙන්න මේ වගේ කාරණයක් පින්නතුනේ. එහෙමනම් මේව වචන වලින් කියලා දෙන්නට බැරි ඊට එහා ගියපු පුජ්‍යල සංවේදනා සමග බැඳිච්ච කාරණයක්. නිවන සැපවන්නේ ඇයි? නිවන සැපවන්නේ වේදනා තිබෙන නිසාද නැති නිසාද? නැති නිසා. වේදනා නැති නිසා නිවන සැප වෙනවා. වේදනා ඔස්සේ දුවන්නේ නැති නිසා නිවන සැප වෙනවා. සංස්කාර ඔස්සේ දුවන්නේ නැති නිසා නිවන සැප වෙනවා. ඉන්ද්‍රියන් ඔස්සේ දුවන්නේ නැති නිසා නිවන සැප වෙනවා. නිවන කියන්නේ ඇසක්, නව ඥානයක්, නව ජීවයක්, නව ආත්මයක් කියලා කිව්වට කමක් නැහැ වචනේ සීමාවේ. අපි මොනතරම් වචන භාවිතා කළත් නිරතුරුවම මතකයේ තබා ගන්න ඕන මේ වචනයට ඉක්මවා ගියපු අර්ථයක් ඔබ තුල ගොඩනගා ගන්න. වචනේ ඉක්මවා ගියපු අර්ථයක් ඔබ තුල ගොඩනගා ගන්න ඔබ මහන්සි වෙන්න ඕන. මොන වගේ නිර්වාණ ධර්මයේ පිළිබඳව පරේක්ෂණයක් කළත් ඔබේ මනස ඔබ සමබරව තියාගෙන යන්න, ආරක්ෂා කරගෙන යන්න, කුසලෙහි පිහිටවාගෙන යන්න, අත්ථූපනායක ධර්ම ආරක්ෂා කරගෙන තමන්ට අනුන්ට ලෝකයට යහපත පිණිස කටයුතු කරන්න ඔබ සිහිය උපදවාගෙන වාසය කරන්න ඕන. සමහර අය බොහෝම වැරදි මතවලට මේ ධර්මයේ ඔස්සේ, විවිධ පරමාර්ථ ධර්ම ඔස්සේ ඕන ඇවිල්ලා ඉන්නවා. මේකේ සත්‍යෙ පුද්දලෙක් නැහැලු, ක්‍රියාවක් පමණයිලු තියෙන්නේ. ඉතින් එවැනි දෙයක් ප්‍රකාශ කරපු කෙනෙක්ගේ මං ඇසුව ප්‍රශ්නේ තමයි එතකොට ක්‍රියාව තුල ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ කියනවා මමලු. එතකොට අර පුජ්‍යලයා එතන නැද්ද? ඉන්නවා. ඒ සත්වයා එතන නැද්ද? ඉන්නවා. ඒ වගේ මතවාදයකට, ඒ වගේ සංකල්පයකට ඇවිල්ලා එහෙම නාස්තිවාදයකට පැටලෙන එක කිසිම තේරුමක් නැති කාරණයක්. මෙතන සත්වයේ පුජ්‍යලයක් නැත්තම් ක්‍රියාවලියක් ඉතුරු වන්නේ නේ. කම්ම නිරෝධාය සංවත්තති, කර්මය නිරෝධ කිරීමෙන් ලබන්නා වූ සැනසිල්ල. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ අවසානයක් සිදු වෙලා තියෙනවා. එහෙනම් ක්‍රියාව නතර වෙලා තියෙනවා. සිතුවිලි පහළ වෙන එක හෝ අරමුණු දකින එක හෝ නෙමෙයි ප්‍රශ්නේ තියෙනවා නම් තියෙන්නේ ඒවා තුල ඔබ සැලෙන එක. කනට ශබ්ද ඇහෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා තුල ඔබ සැලෙන එක, පීඩා විඳින එක තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමනම් ඔබ සිතවිල්ල ප්‍රශ්නයක් කරගෙන සැලෙනවා නම් ඔබ ප්‍රශ්නයකට මැදි වෙලා තියෙනවා. මගේ කරගත්ත තැන තමයි මහණෙනි දුක. මගේ කරගත්ත තැන තමයි බැඳීම, තමයි වේදනාව. දැන් බලන්න ගම් වතුරට ගොඩාක් වාහන දැන් ගම්වල ගංගාවල්වල ගහගෙන ගිහිල්ලා තියෙනවා. මෙතන ඉන්න පින්නතුන්ට එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඒ පීඩාව දැන් මෙතන ඉන්න කෙනෙකුට නෑ. ගොඩාක් ගෙවල් ගම් වතුරට ගහගෙන ගිහිල්ලා තියෙනවා. නායි යනවා. එහෙම පීඩාවක් මේ ඇත්තන්ට නෑ. මොකද හේතුව ඒ කිසිවක් අපි මගේ කරගෙන නෑ. ඒව රටේ දේවල්, ඒව මගේ කරගත් අය ඒකෙන් පීඩා විඳිනවා. ඒක උදාහරණයක් විතරයි මේ ගන්නේ. ඊළඟට ඒ උදාහරණේ අරගෙන ඔබේ ආධ්‍යාත්මයට එන්න. ඔබ ඒ වගේම ආධ්‍යාත්මය තුළ නාම රූප දෙකක් මගේ කරගන්නවා, ආත්මය කරගන්නවා. වේදනාවක්, දුක්ක වේදනාවක් වේවා, සුඛ වේදනාවක් වේවා, උපේක්ෂා වේදනාවක් වේවා මගේ කරගන්නවා. මේ වේදනා විඳින්න කැමති වෙන උදවිය එක එක විදියයි. සමහර අය දුක් වේදනා විඳින්නමයි කැමති. විශේෂයෙන් අපේ බෞද්ධ පින්නතුන් එහෙම පුරුදු වෙලා ඉන්නේ පුළුවන් තරම් විරහව හා දුක විඳින්න. සැප වේදනාවක් ගැන කිව්වොත් එහෙම ඒක බුදුහාමුදුරන්ගේ බණක්ද කියලාත් අහයි. විරහව සහ දුක් වේදනාව පුළුවන් තරම් හිතේ තෙරප ගන්නකොට අන්න යානම් මාර්ගඵල ලැබලා තියෙන්නේ කියලා හිතනවා. කොඩා දුක්ඛිතෝ වගේ ඉන්න බලන්න, සංවේගයෙන් ඉන්න බලන්න, මුළු ලෝකෙටම පාවෙච්ච ගතියේ නිකන් බෙල්ලල වැල්ලා ගන්න ලණුවක් වා ගන්න බැරුව වගේ ඉන්නක වගේ කෙනෙක් බලන්න. බලන්න මුළු ජීවිතේම අතහැරලා. අපේ මිනිස්සුන්ට හරි සංකල්ප තියෙන, හැමෝටම ගරු කරගෙන හැමෝගෙම ගෙදර දරපල්ල දෙන මිනිස්සෙක් හිටියොත් එයාට කියනවා හරි නිහතමානී කොල්ලා. හැමෝටම ගරු කරගෙන හිටියොත් එහෙම හැමෝ අන්න කියනවා හරි නිහතමානී මිනිස්සයා. ඒ නිසා මේ දුක්ඛ වේදනාවෙන් තෙරපිලා මනස ප්‍රාථමික කරගන්න උවමනාවක් නැහැ. සුඛ වේදනාවත් තේරුම් ගන්නයි තියෙන්නේ, අවබෝධ කරගන්නයි තියෙන්නේ. දුක්ඛ වේදනාවත් තේරුම් ගන්නයි තියෙන්නේ, අවබෝධ කරගන්නයි තියෙන්නේ. උපේක්ෂා වේදනාවත් තේරුම් ගන්නයි තියෙන්නේ, ප්‍රත්‍යක්ෂ කරගන්න, අවබෝධ කරගන්නයි තියෙන්නේ. එහෙම නැතුව ඒවා තුල අපි වේදනා විඳින එක එහෙම නොවේ කරන්න තියෙන්නේ. මේක තේරුම් ගන්න, අවබෝධ කරගන්න. කොහොමද තේරුම් ගන්න, අවබෝධ කරගන්නේ? මේ මොහොතට සහභාගි වෙලා ඉන්නේ ඔබේ වැඩක් ඔබ සිද්ධ කරගන්න. ඒ නිසා ඔබේ හිතට ඉඩ දෙන්න එපා ළඟ ඉන්න කෙනා ගැන හොයන්න. ඔබේ හිතට ඉඩ දෙන්න එපා ස්වාමින් වහන්සේ ඒගේ චර්යා ස්වභාවයන් සහ ඉරියව් සහ උන්වහන්සේ කරන දේවල් දිහා බලාගන්න. උන්වහන්සේ ඒක කරා, උන්වහන්සේ බලන්න එක අතකින් මේ ඔක්කොම හැන්ඩල් කරගෙන බණකුත් කියන ගුව ලොකු දෙයක්. එක පැත්තකින් ලයිව් දෙන්න ඕන, තව පැත්තකින් රෙකෝඩින් කරන්න ඕන, ඒ දේවලුත් කරගෙන සිහිය පිහිටවාගෙන බණ කියන. ඒක ප්‍රාතිහාරයක්, හැමෝටම කරන්න බෑ. ඒසා ඒ හැමදේම කරන්නෙත් ළඟ ඉන්න පිරිසටත් දුර ඉන්න පිරිසටත් යහපත වෙනස. මොකද අපේ ජීවිතෙන් ලෝකයට පළක් වෙන්න එපා නේද? මේ පංචස්කන්ධයක් ලැබුවා බොහොම භාග්‍ය සම්පන්නව නේද? මව්පිය අවසර දුන්නු නිසා මෙලොවට ආවා. ඇවිල්ලා හොඳට ඇස කන නාසය දිව ශරීරේ ඉන්ද්‍රියන් ටික පිහිටියා. ඒවායේ මෙහෙවල ධර්මයක් අවබෝධ කරගන්න ලැබුණා. ඒ ධර්මය ලෝක හිතය පිණිස, ලෝකයාට අනුකම්පාව පිණිස, බහුජන හිතාය බහුජන සුඛාය කියන බුදු වදනට අනුව අපේ ජීවිතෙන් අපි පළක් වෙන්න ඕන, ලෝකයට දාහනය කරන්න ඕන. තමන් සැනසිල්ලේ ඉඳලා ලෝකයට සැනසිල්ල බෙදා දෙන්න ඕන. මට සැනසිල්ලක් තියෙනවා, ඒ සැනසිල්ල තමයි බෙදා දෙන්නේ. මට සහනයක් තියෙනවා, ඒ සහනය තමයි බෙදා දෙන්නේ. එහෙම චාලිත්‍රයට බණ කියනවා නෙමෙයි කියලා පින්නරුතුන්ට තියෙනවා. ඒ වගේම චාලිත්‍රයට දේශනයක් අහන්නත් ආපුවයි නෙමෙයි මෙතන ඉන්නේ කියලා මම දන්නවා. චාලිත්‍රයට බණ අහලා, චාලිත්‍රයට පෙරහැරවල් කරලා, චාලිත්‍රයට කාවාඩි නටලා ඉවර වෙලා ආපු අය ඉන්නේ. ගිනි පාගලනේ, ඒව ඉවර වෙලා ආපු අය ඉන්නේ. බොහොම හොඳයි. එම මේ බණ දහන් මහන අය හොඳට නිවැරදි විදියට ධර්මය අහගෙන ඉන්න පිරිසක් මට මෙතන පේනවා. සමහර අයගේ පොඩි පොඩි හදාගත යුතු කරුණු කාරණා තියෙනවා. ඒව පොඩ්ඩක් හදාගන්න ඕන. සමහර උදවිය මේ මම කියලා එක්කෙනෙක් නිකන් තෙරපගෙන හකුලගෙන වාගේ බණ අහනවා. එහෙම අහන්නත් එපා. සමහර අය ඔහේ අතහැරලා දාලා ඕන්නම් තේරේ නැත්තම් නොතේරේ ඕන එකක් කියලා ඔහේ ඉන්නවා. එහෙම අහන්නත් එපා. සමහර අය මොකද්ද මේ කියන්නේ කියලා තමන්ගේ ඔළුවෙන්ම සම්පූර්ණයෙන්ම තමන්ගේ ඥාණයෙන්ම මේක තේරුම් ගන්න ඕනේ කියලා ඔහේ අර විමර්ශනය විතරක් දියුණු කරගෙන යනවා. අනිත් පැත්ත නෑ. විදර්ශනා විතරයි තියෙන්නේ. ඒ විදර්ශනාවට ප්‍රඥාව එකතු කරන්නෙත් නැහැ. ඒ විදර්ශනාවට සිහිය එකතු කරන්නෙත් නැහැ. ඈ ඒ විදර්ශනාවට ශ්‍රද්ධාව එකතු කරන්නෙත් නැහැ. ඒ විදර්ශනාවට අර සමාධිය එකතු කරන්නෙත් නැහැ. මුකුත් නැහැ. ඔය කඟ වේන වගේ දූගෙන දූගෙන යනවා. එතකොට එයා වලවල් වල වැටෙනවා. උඩ බලාගෙන දුවන්නේ. ඒ නිසා මේ අපි යන ගමනට මේ සියලුම පොහොර එකතු කරන්න ඕන. දැන් දුවනෝ මිනිස්සේ කකුල් දෙක ගැන හිතන්නේ නැතුව දුවල ඉවරලා බලනකොට කකුල් දෙක නැහැ. එහෙමත් ඉන්න පිස්සු මිනිස්සු දුවන පටන් ගත්තාන් තරගයේ තමයි වැදගත් ජීවිතය ගැන හිතන්නේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා කාර් වලින් කරන රේස් දැකලා තියෙනවා, බයික් රේස් දැකලා තියෙනවා. ඒ අනිත් එක්කෙනත් එක්ක තරගයේ මිසක් එයාට මේක පාලනය කරගන්න පුළුවන් වේද, මේක අනතුරක් වුණොත් මාව මැරෙයිද කෑලි කැඩෙයිද කියලා අදහසක්වත් නෑ. තරගයේ විතරයි වැදගත්. යනවා කඟ වේනවා, දුවනවා, ගිහිල්ලා බයික් පෙරලිලා කෑලි කෑලි කැඩෙනවා. ඒ බයික් රේස් වලම අපි දැකලා තියෙනවා. පාන්තිරයක් වගේ වැටෙන්නේ මිනිස්සේ අවසානයේ ඉතුරු වෙන්නේ. මැරිලා. එනිසා එහෙම වේගයක් ඇති කරගෙන වැඩන්නේ. දැන් මේ රේස් එකේ ජයග්‍රහණය ලබන්නේ සමබරතාවය, වේගය, අවස්ථානුකූලව මනා මෙහෙයවීමේ පද්ධතිය ආරක්ෂා කරගෙන යන තරගකරුව තමයි දිනන්නේ. තේරුණා නේද? එයා රේස් එකම කියලා බැලුවෙත් නෑ. එයා ගන්න ඕන තැනදී ඒ වේගයට වේගය අඩු කළා. සමබරතාවයේ හරියට දුන්න සමබරතාවය ඉක්මවා යන වේගයක් එයා හදාගත්තේ නෑ. මේ ජයග්‍රාහකයෙක්ගේ ස්වභාවය. මම එක්තරා තරගාවලියක් දැක්කා. ඒ තරගාවලියේ පස්සෙන්ම ගියා මනුස්සෙක්. එයා අනිත් ඔක්කොරම යන දිල පස්සෙන්ම යනවා. අනිත් කට්ටි ඉස්සරහින් ඉස්සරහින් උඩට තරග වදිනවා. හතර පස් දෙනෙක්. මෙයා හය හත් වෙනිය හැඩයට පිටිපස්සෙන් එනවා හිමිසරේ. එක තැනකදී මොකද වෙන්නේ? අර හතර පස් දෙනාම එකට හැපිලා එකිනෙකා හැගිනෙකා ඔක්කොම වැටෙනවා. අර පිටිපැත්තෙන් ආපු මනුස්ස හිමිසරේ අයිනින් බයික් එක දාන් ගිහිල්ලා අංක එක වෙනවා. ඒක තරගාවලියක් තිබුණු ස්වභාවය. ඉතින් ජීවිතේ මේ ජයග්‍රහණය කියන එක තමාට අත්පත් කරගන්න ලැබෙන්නේ මේ උනන්දුව පමණක් තිබීමෙන් නෙමෙයි. ඒ නිසා මේ ගොඩාක් අයට අපේ මේ ඉන්න අයට තියෙන එක දෙයක් තමයි උනන්දුව විතරක් තියෙනවා. ඒකත් හරි අමාරුවෙන් අපි හැදුවේ. නැත්තම් උනන්දුවක් තිබුණේ නැහැ. මේ කාගවල් ළඟ තිබුණොත් මේ සමාජයේ මේ මාර්ගඵලයක් දකින්න උනන්දුවක් තිබුණේ. අපි පින්දහම් කරගෙන හාමුදුරන්ට දානෙ දීලා දන්සලක් පවත්වාගෙන ඔව් වයසට ගිහිල්ලා මැරිලා යනවා. ඊට පස්සේ 3 මාසෙයි අවුරුද්දේ දානෙ දෙයි ළමයි කියලා හිතන් හිටියා. දැන් ඊට වඩා වෙනස් තත්වයකට අපි ආවා. දැන් මේ ආත්ම භාවයේදීම අපිට මගබල සාක්ෂාත් කරගන්න පුළුවන් කියන අදිෂ්ඨානයට පැමිණියා. දැන් වෙලා තියෙන්නේ අර මෛත්‍රී බුදුහාමුදුරන් කාලට දාලා තිබිච්ච එකට දැන් හරි හදිස්සි. අර අනිත් එක්කෙනා දැක්ක මට බැරියයි. හදිස්සි බොහොම හොඳයි. හදිස්සිය තියෙන්න ඕන. හැබැයි හදිස්සිය තිබ්බට කකුල් දෙක කඩාගෙන දුවන්න එපා. කකුල් දෙක ගැනත් හිතන්න දුවනකොට. ඒ කියන්නේ තමන්ගේ මේ මොහොතේ මනස මෙහෙවද්දී තමන්ගේ මොළයේ මනස දුවගෙන යන්නේ ඩැමේජ් එකක් නැතුව බොහොම හෙමින්ද බොහොම සමබරවද කියලා බලන්න. තමන්ට බැරි වේග ගන්න එපා. ගත්තොත් එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති ගන්නවා. අපිට මෙහි වැඩසටහනක් ඕන නම් සංවිධානය කරන්න පුළුවන්. මේ පළාතම පිරෙන සෙනග ගෙනල්ලා වැඩසටහනක් කරන්න පුළුවන්. ඇයි නොකරන්නේ? එහෙම දේවල් ඕනේ කියලා අපිට හිතෙන එච්චර දෙයක් ඕනේ. බොහෝම සද්ධර්මයට නැඹුරු බොහෝම නිස්සරණ අධ්‍යාසයෙන් එන ඒ සීමිත පිරිසට අපි කතා කළාම ප්‍රමාණවත් ඊට පස්සේ ඒක සමාජය තේරුම් ගන්න මට්ටමට ගමන් කරාවේ. අපිටත් පුළුවන් එහෙම කරන්න. අපිට බැරිද ලොකු සංවිධානයක් කරලා මේ විහාර මහදේවී උද්‍යානය පිරෙන්න ඒකට ඉතින් ප්‍රචාරය ලබා දෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. කරන්න පුළුවන්. ඔය තියෙන සම්මන්ත්‍රණ ශාලා අරගෙන කරන්න පුළුවන්. ඒක මහ ලොකු දේවල් නේ. අපි දන්නවා මේක ගමනක් යන විදියක් තියෙනවා. ඒ ක්‍රමයට ඒක යන්න දෙනවා ගලාගෙන. ඒක අමුතු දෙයක් එකතු කරන්න උවමනාවක් නැහැ. වැඩි වැඩියෙන් සෝමනේට එකතු කරන්න උවමනාවක් නැහැ. ඒක ස්වභාවයෙන් ගලාගෙන යන විදියට ගලාගෙන යන්න දෙනවා. ඒ වගේම තමයි ඔබේ මනස තුලත් ඒකයි. ඒ සමබරතාවය ආරක්ෂා කරගන්න අපි පොඩි කාලේ අපිට කියලා දෙන්නේ ඇඟිල්ල තරමට ඉදිමෙන්න කියලා. ඒ කියන්නේ ඇඟිල්ලට වඩා ඇඟිල්ල ඉදිමුණුත් ඇඟිල්ල පැලෙනවා. එසා ඔබේ උත්සාහය වුණත් කැපවීම වුණත් අනිත් පැත්තෙන් ගත්තොත් මමත්වේ වුණත් මනුෂ්‍යයා පාලනය කරගන්න ඕන, නැත්තම් ඒ දේම යාට හානියක් වෙනවා. එනිසා දැන් මේකෙන් හොඳ උපදේශයක් ලබාගෙන දැන් ඔබ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමබර කරගෙන යන්න දැන් ඉගෙන ගන්න. ඒක බැලන්ස් කරගන්න ඔබේ ආධ්‍යාත්මය තුළ. සමබර වෙච්ච වෙලාවේ හොඳ බැලන්ස් එකක් තියෙන වෙලාවක හැම තිස්සෙම ඔබට හොඳ සුවයක් තියෙනවා. හොඳ බැලන්ස් එකක් තියෙන හැම වෙලාවෙම හොඳ සුවයක් තියෙනවා. සහනයක් තියෙනවා. බලන්න ඔබ සහනශීලී ලෙසද ධර්මය අසන්නේ ධර්මය ප්‍රගුණ කරන්න කියලා බලන්න. ඔබේ අවධානය යොමු කරන්න මා ඔබට තැනක් කියා දෙන්නම්. දැන් ඔබේ අවධානය ඔබ සමහරලාට ඔබේ සිතිවිලි වලට, ඔබේ අරමුණු වලට, ඔබේ ප්‍රශ්න වලට ඔබ යොමු කරගෙන ඇති. ඊට පස්සේ ඒ වයින්ම ඔබ පීඩා විඳිනවත් ඇති. ඔබේ අවධානය යොමු කරගන්න අනන්තයට. අසීමාන්තික අනන්තයට. අසීමාන්තික අනන්තය කියන්නේ මේ පැත්තේ කෙනෙක් නෑ බලන. හු දැක්මක් තියෙනවා. ඒකට කියනවා අසීමාන්තික අනන්තය. මේ පැත්තේ කෙනෙක් ඉන්නවා. සීමාන්තික අනන්තය. මොකද කෙනෙකුට පුජ්‍යලයකට පුළුවන්කම තියෙන අනන්තය සීමා කරන්න පුළුවන්. අනන්තයේ අනන්තය විදියට අසීමාන්තික විදියට දකින්න පුළුවන් කෙනෙක් නැත්තම් පමණයි. එහෙනම් මේ කෙනාගෙන් දුරු වෙලා බලන ක්‍රමය පුහුණු වෙන්න, පුරුදු වෙන්න. දුක් විඳීමේ ලොකුම රහස මමත්වය. දුක් නොවිඳීමේ ලොකුම රහස මමත්වේ නැති බව. එහෙම නැත්නම් මමත්වේ නැත්නම් සම්පූර්ණයෙන්ම යාරගෙන අරහත් රහසක් නැති. අල්ලගත්ත දෙයක් හරයක් ශේෂයක් නැති අරහත්. ශේෂයක් නැති. දැන් පුහුදුන් සිතෙහි ශේෂයේ සෑම විටම ඉතුරු වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටියේ අන්තයකට එනවා. මේ ආර්ය ධර්මය අවබෝධ කරගත්ත උත්තමයා දෘෂ්ටියේ අන්තයකට එන්නේ නැහැ. එනිසා ශේෂයක් නැති අරහත් ගුණය වඩනවා. කොහෙද බලාගෙන ඉන්නේ? අනන්තය දෙස. අනන්තය දෙස බැලුවාම විපාකය අනන්තයි. යමක් දිහා ඔබ යම් ස්වරූපයකින් බැලුවොත් ඒ බලන ස්වරූපයට අනුව විපාකයක් ඔබට එන්නේ. පිනක් කරන එකක් දිහා බලලා සන්තෝෂ වුණොත් ඒ සන්තෝෂ වෙන විපාකයට වෙනවා. පිනක් කරන එකක් දිහා බලලා ඒකට ඊර්ෂ්‍යා කළොත් ඊර්ෂ්‍යා කරන විපාකේ එනවා. ඒ වගේම මේ අනන්තය දෙස බලලා කටයුතු කරන තැනත්තාට අනන්ත වූ විපාකයක් වෙනවා. අනන්ත වූ විපාකයක් කියන්නේ මොකක්ද? විපාක නැති කියන එක. විපාක නම් අන්තයක් තියෙන්න ඕන. විපාකයක් එන්න අන්තයක් තියෙන්න ඕන. අන්තයක් නැත්තම් විපාකය අනන්ත වෙනවා. ඒ කියන්නේ විපාකයකුත් එන්නේ නැහැ. මේ අනන්තයි කියන්නේ පින්නතුනි ගොඩාක් කියන එක නෙමෙයි. අනන්තයි කියන්නේ ගොඩාක් පොඩි කියන එකත් නෙමෙයි. අනන්තයි කියන්නේ සීමාවක් නැහැ කියන එකත් නෙමෙයි. දැන් ඔබ ඕකෙන් තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ නොකී ටික. අනන්තයි කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරන්න මේ උත්සාහ කළේ. දැන් නොකී ටික තේරුම් ගන්න. අනන්තයි කියන්නේ ගොඩාක් ලොකුයි කියන එක නෙමෙයි. ශාලයි කියන එක නෙමෙයි. අනන්තයි කියන්නේ පිටාම කුඩයි කියන එකත් නෙමෙයි. අනන්තයි කියන්නේ අසීමාන්තිකයි කියන එකත් නෙමෙයි. දැන් ඔබ අනන්තය තේරුම් ගන්න. තේරුම් ගන්න කියත් නම් ඔබ තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පොඩ්ඩක් එහාට යන්න. අනන්තයේ තේරුම් ගන්නවට වඩා ඔබ ප්‍රතිවේදයක් ප්‍රත්‍යක්ෂතාවයක් කරාවේ. ආන්න ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. තේරුම් ගන්න කියොත් එහෙම ඔළුව මම හිතන්නේ ඔළුව ඉතුරු වෙයි කියලා. උගතෙක් තමන්ගේ ඔළුවට දෙන වදය දන්නවනම් ඒ කෙනා උගතෙක් වෙන්නවෙ. ගොඩාක් මහා උගත්තුන්ගේ පුත්තු ඒ උගත්කමේ පීඩාව විඳින තාත්තා දැකලා අනේ මේ වගේ තාත්තා කෙනෙක් නම් මට වෙන්න බෑ කියලා ඒගොල්ලෝ සමහරලාට කුක් කෙනෙක් වෙනවා. මම දන්න එක ලොකු මහාචාර්යවරයෙක්ගේ පුතා මේ වගේ උගතෙක් නම් මට වැඩක් නෑ කියලා එයා නිකම්ම කුක් කෙනෙක් වුණා. මොකද හේතුව? ඒ පුතා දැක්ක තමන්ගේ තාත්තා ඔළුවට දෙන වදය. ඔගොල්ලෝ ලිංගක් හරි උගත්තු වෙන්නේ නැතිනි, පොත්පත් වල ටිකක් ටිකක් හරි කියන පුස්තකාල පිටින් කියවන්න නැති වුණාට ටික ටික හරි කියවනෝනේ. එහෙම නෙමෙයි, ඔයිට වඩා ඉන්නෝ නිකන් ඔළුවට පුස්තකාල පිටින් දෙන අය ඉන්නෝ. පොඩි වදයක්ද දෙන්නේ? පොංචි වදයක් නෙමෙයි ඒගොල්ලෝ දෙන්නේ. ඔය මට්ටමට යනකොට ඒකට කමක් නැහැ. ඒක සීමාන්තික ප්‍රමාණයක අවශ්‍ය දේවල් කියවාගෙන බලාගෙන යන්න ඕන. මේක නැති වෙන්නත් හොඳ නැහැ, වැඩි වෙන්නත් හොඳ නැහැ. ලුණු වගේ තමයි නේ. දැන් බහුසුත භාවයේ කියන එක නැති වෙන්නත් බෑ. ඒකට තියෙන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට. ඒක වැඩි වුණාම ඕ පඬිතයාට ඒ දණ්ඩෙත් යන්න බෑ කියලා කියනවා. එක එක කතා කියනවා. ඒ පඬිතයා කියන්නේ අර වළංකඩ ගෙනියන කෙනාට කියලා කියනවා. සමහර අය ඇත්තටම මේ බහුබුද්ධි විනාශාය කියනවා වගේ බොහෝ දේවල් ඔළුවේ පටලව ගත්තා. මේ මිනිස්සයා මේක ගණන් හදා හදා ඉන්නව මිසක් වැඩේ කරන්නේ නැහැ. දැනුම ලබ ලබා ඉන්නව මිසක් වැඩේ කරන්නේ නැහැ මේ පඬිතයා. ඔයගොල්ලෝ මේ ධර්මයේ පිළිබඳව පඬිත ඥානයකින් බල බලා හිටියොත් මේ කවබෝධ කරගන්න බෑ. එයා ඒක ගැන අඩුවක් හොය හොයා ඉන්නවා. දැන් දවසක් මහත්මයෙක් ආවා. දැන් මම මමත්වයේ නැතිවීම පිළිබඳව අචංචා නැත කියලා පොඩි කොලයක් තිබුණා ඒ දවස්වල බෙදා දුන්නා. මේ ඒ කොලේ අචංචා හමුදුරුවන්ගේ දේශනාවක කොටසක් මම කොලයක් හැටියට දුන්නා. ඉතින් මේ මම එක මුද්‍රණය කරලා ඒ කොටස ප්‍රචාර කරන අතර මම යට මගේ නම සඳහන් කරලා තිබ්බා. මේක මහත්මේ බල්ලා ඇවිල්ලා කිව්වා මේ ඔබ වහන්සේට මමත්වයේ තියෙනවා. මං කිව්වා මේ ඇයි කියලා. නෑ ඔබ වහන්සේ මේක යට නම සඳහන් කරලා තියෙනවා ඒකයි. මං කිව්වා එහෙම නමක් සඳහන් කරන්න නැතුව දේවල් ප්‍රචාරය කරන්න බෙදා දෙන්නේ මේ තියෙන්නේ කැලෑපත්තර. නමක් නැහැ. ඒවට කියන්නේ කැලෑපත්තර කියලා. පෝස්ටර් ගන්න. නෑ කැලෑපත්තරයක් නොවන ඕනම දෙයක් ඒක නීතියානුකූලවම ඒක ප්‍රචාරය කරවන්නාගේ කතුවරයාගේ ප්‍රකාශකයාගේ මුද්‍රණාලයේ නම් සඳහන් විය යුතුයි. නීතියෙම තියෙනවා ඒක. දාන්න ඕනේම නැත්තම් ඒක පොත් ඇටියට පත්‍රිකා ඇටියට ඒක බාර ගන්න නැහැ. මුද්‍රණය කරන්න තහනම් එහෙම ඒවා. මුද්‍රණය කළොත් ඒ ආයතන වල නඩු පවරන්න පුළුවන්. එතකොට ඒ මනුස්සයාට ඒක මුඛාක්කත් නැහැ. ඉතින් අර වරදක් සොයා ගන්නා වුණේකින් යම්කිසි බුද්ධියටම මේ දේ ග්‍රහණය කරගත හැකි කියන විශ්වාසයකින් මේ කතා කිරීම ඒ වැඩ කිරීම පමණයි. ඒ නිසා එහෙම වෙනෙක් වෙන්න එපා. බොහෝ පරිස්සම් වෙන්න ඕන. දැන් මම කියන කෙනාව හැමතිස්සෙම වෙනස් කරගන්න බලන්න. මොකද ඇත්තෙන්ම මම මේ ඇවිල්ලා ඉන්නේ වෙන මොහකටවත් නෙවෙයි. දැන් අපි හෝටලයට යන්නේ මොකටද? තමන්ගේ බඩ පුරව ගන්න. අපි ගිහිල්ලා හෝටලේ අයිතිකාරයා ගේ වංශය, පරම්පරාව, කුලය, විවාහය, පවුල් ප්‍රශ්න හොයනවද? මුකුත් හොයන්නේ ගියා. අපි අපේ බඩ පුරව ගත්ත බිල ගෙව්වා අපි ආවෙන්න. කෑම ටික හට තිබ්බනම් ඉච්චරයි. මං හිතන්නේ ඔබත් කොතනද ධර්මය අහන්න ගියත් මේ ඔබේ වාසිය පිණිස මම මේ කියන්නේ. මොකද කරන්න ඕන? ඔබේ බඩ ගැන හිතන්න. ඔබේ රසනහර ගැන හිතන්න. ඔබේ ආහාරය පිඟාන දිහා බලන්න. ඔබ ඒක භුක්ති විඳින්න වෙන මොකවත් උමනාවක් නැහැ. එවිට ඉක්මන් නිවන් ධර්මය. නැත්තම් අඩුවක් පාඩුවක් නැති ගුරුවරයෙක් කොහොමද රට පුරාම ගිහිල්ලා. දැන් මමත් එක දවසක් මට මතකයි මම ගිහි පුජ්‍යලයෙක් ළඟට ගිහිල්ලා ධර්මයේ පොඩ්ඩක් සාකච්ඡා කරන්න ගියාම මගෙන් එක හාමුදුරුවෙක් කිව්වා, ඔය මිනිහා ළඟට ඔබ වහන්සේ යනවද කියලා ඇහුවා. ධර්මය අහන්න මං කිව්වා, ඔව් මං ගියා පොඩ්ඩක් බලන්න ඒ සාකච්ඡා කරන්න කියලා. යන්න එපා කිව්වා. ඔය මනුස්සයට දෙවෙනි කසාදි කිව්ව තියෙන්නේ. මං කිව්වා, මේ මං කසාද රෙජිස්ටර් නෙමෙයිනේ, මං ගියේ බණහන්නේ. මනුස්සයගේ 10 වෙනි එක වුණා මට මොකෝ. ඒක අදාළත්වයක් මට නෑ. මං අහන ප්‍රශ්නෙට මට උත්තරේ දෙනවා නම් මට මනුස්සයා හදෙන් ආවත් ලංකාවෙන් ආවත් පිටරටකින් ආවත් දේශීය වුණත් බටහිර වුණත් ඉන්දියාවේ වුණත් මට ප්‍රශ්නයක් නෑ. එතකොට මම කොතනද සිටියේ? මහා ආත්මార్థකාමී තැනක හිටියා. මගේ බඩ පිරෙන තැන මම හිටියා. ආත්මార్థකාමී කියන වචනය ගොඩාක් අය දන්නේ නැතුව පාවිච්චි කරන ඉතාම හොඳ වචනයක්. ආත්මයට අර්ථවත් දේ එකතු කර ගැනීම කියන එකයි ඒකේ තේරුම. වචන හතරක් තියෙනවා මේකේ. ආත්මార్థය, පරාර්ථය, නිරාර්ථය සහ අනර්ථය. මොකද හතර? ආත්මార్థකාමී වීම, පරාර්ථකාමී වීම, නිරාර්ථකාමී වීම, අනර්ථකාමී වීම. මේ දෙකක් කරන්න එපා. මොකද්ද? නිරර්ථ වැඩ, කිසි තේරුමක් නැති වැඩ කරන්න එපා. ගෙවල් වලදී යම්කිසි දෙයකට රණ්ඩු වුණාම එක්කෙනෙකුට ඔන්න තියෙන එක්කෙනේ පොලේ ගහන්නේ. උදාහරණයක් වශයෙන් ගන්න එක කියන්න පුළුවන්. නිරර්ථකාමී. එයාට අයිති වෙන්නේ දෙන්නේ නැහැ. මටත් නෑ. ගැහුව පොලේ දුංගාලා. ඒ වැඩ කළා ඇති. නිරර්ථකාමී. අනර්ථකාමී. කෙලින්ම මේකෙන් ආය අනිත් කෙනාට අහිතක් වෙන. දැන් ඔය විහිළු කරන්න ගොඩාක් වෙලාවට අනර්ථකාමී විහිළු කරනවා. අනිත් කෙනාව අමාරුවේ වැටෙන විහිළු කරනවා. අනර්ථයක් සිද්ධ වෙන කරනවා. ඒ කරන විහිළු සමහරලාට ඔවුන්ගේ ජීවිතය අවසන් වෙන තරමට බලපාපු අවස්ථා තියෙනවා. අපි මේ රටේ මොඩියෝද ඉන්නේ කියලා හිතන මේ විවාහ උත්සව, ඔය මංගල උත්සව, උපන්දින උත්සව එහෙම මුල් කරගෙන පුදුම විදියේ නිර්ර්ථ වැඩ කරන්න පටන් ගන්නවා. හිංසාකාරී වැඩ කරනවා ඒ යක්කු. එහෙම දේවල් කරන නිර්ර්ථකාමී වැඩ කරනවා. ඒක කරන්න හොඳ නෑ. මොකක්ද? ආත්මార్థකාමීත්වය බොහෝම හොඳ එකක් ප්‍රගුණ කරන්න, පරාර්ථකාමීත්වය බොහෝම හොඳ එකක් ප්‍රගුණ කරන්න, නිර්ර්ථකාමී සහ අනර්ථකාමී වෙන්න එපා. ඒ නිසා නිර්ර්ථ සහ අනර්ථකාමී වෙන මිනිස්සෙකුට ආත්මార్థකාමියා කියලා කියන්නේ නැතුව පාවිච්චි කරන වචනේ නිර්ර්ථකාමී මිනිස්සෙ කිසි ප්‍රතිඵලයක් නැති. අනර්ථකාමී මිනිස්සෙ කියන වචනේ පාවිච්චි කරන මිනිස්සු දන්නේ නැතුව ඔය වහරට කතා කරනවා. කොච්චර දේවල් කතා කරනවද අපි අය නොදන්නවනේ. ඕවා මට අරහන් කියලා කියන්නේ. ඒ නිසා බොහෝම දන්නේ නැතුව ඒව කියන්නේ ඒවා වචනවල අර්ථ. ආත්මార్థකාමී වන්න. ඒ පුළුවන් තරම් ආත්මార్థකාමී වන්න. ආර්ථ ආත්මార్థයක් නොව කල්හි පරාර්ථයක් නැත. ඔබ ලොකු ගහක් හැටියට වැඩුන් නැත්තම් ඔබේ හේවන පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඔබේ ගහයට කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඔබේ ගහේ ගෙඩි හැදුන් නැත්තම් කුරුල්ලන්ට කෑම කන්න, සමනැල්ලුන්ට මල් රොන් ගෙනියන්න මීමැස්සන්ට බෑ. ඔබ ලොකු ගහක් වෙන්න ඕන. ඒ නිසා ආත්මార్థයක් නැති දැන පරාර්ථයක් නැහැ. ඒ නිසා අප්‍රමාදීව ආත්මార్థය පුරුදු කරන්න. හැබැයි සමහර අය කැමති ඔබව පරාර්ථකාමී මිනිස්සෙක්ම කරලා ඔවුන්ගේ ආත්මార్థකාමීත්වය සලසා ගන්න. දැන් එයාගේ ආත්මార్థකාමීත්වයට සපුරා ගන්න බැරි වුණොත් එහෙම එයා අනිත් එක්කෙනාට කියන්නේ ඔයා හරි ආත්මార్థකාමී. මොකටද මේක කියන්නේ? එයාගේ ආත්මార్థය පුරව ගන්න සමහර වෙලාවට. ඒක එයාගේ දක්ෂතාවය. මොකද අරයට ආත්මార్థකාමීත්වය කියලා තමන්ගේ ආත්මార్థය පුරෝගන්න එක ඒක හරි කපටි වැඩා. ඒකන මේ සිද්ධ වෙන්න ඕන. ආත්මර්ථකාමීත්වය හොඳයි, පරාර්ථකාමීත්වය හොඳයි. අත්තාහි අත්තනෝ නාතෝ, පොද තමන්ට තමන් පීට කරගන්න. ඒ වගේම දේශනා කරා අත්ත හිතං කත්තබ්බං, තමන්ගේ හිත පිණිස පවතින දේවල් කරන්න. දැන් කවුරුහරි මිනිස්සේ තමන්ගේම ව්‍යාපාරය සහ වෙළඳාම හෝ රස්සාව ගැනම හිතාගෙන යනකොට එයාට වෙන වෙන දේවල් නිෂ්ඵල දේවල් ඇත්තෙම වැඩක් නැහැ. එයාට කියනවන්න අත දිගු කළා, මේ මිනිහා මහා හරි ආත්මార్థකාමී මිනිහේ, මේ මිනිහගේ වැඩ විතරයි මිනිහා කරගෙන ඉන්නේ. මන්නන් දකින්න කොච්චර හොඳ මිනිස්සෙක්ද කියලා. අනුන්ගේ වගේ කිසිම ප්‍රශ්නයක් හොයන්න බලන්නේ, තමන්ගේ දියුණුව, තමන්ගේ රැකවරණය, තමන්ගේ පාඩුයි, තමන්ගේ වැඩ ටික කරගෙන යනවා. තමන් ඉන්න අසරණ තත්වයෙන් තමන් ගොඩ ඉන්න ඕන කියලා කල්පනා කරලා ධර්ම අවබෝධයත් එහෙමයි. කිසි කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ හමුවේදී පිරිනුවම් පාන මොහොතේදී අර එක භික්ෂුන් වහන්සේ නම ගිහිල්ලා භාවනා වේදෙනවා කිව්වා. අන ස්වාමීන් අර එක භික්ෂුන් වහන්සේ කෙනෙක් භාවනා වේදෙනවා, බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් මම මේක අවබෝධ කරගන්න ඕනේ කියලා. මොකද්ද භාවනා වේදෙන පිරිනුතුනේ? ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුට අඳගහලා පොඩි අනුශාසනයක් ලබා දෙනවා. ඒ අනුශාසනේ යථාර්ථයේ සොයසොයා යනවා. ඔක තමයි භාවනා. එක එක කෙනාට එක එක කර්මස්ථාන දුන්නා බුදුහාමුදුරුවෝ. ඒ දුන්න එක ගැන ගැඹුරෙන් හිතුවා. දැන් අපි මෙහෙත් එහෙම වැඩසටහනක් දෙකක් කලින් කරා. දැන් ආයි නැවත කරන්න ඕන. ඒකෙන් ප්‍රතිඵල අරගෙන ධර්මයේ අවබෝධ කරගෙන ඇවිල්ලා සමහර අය ප්‍රකාශ කළා, ස්වාමීන් වහන්සේ මට දීපු කර්මස්ථානය තමයි මගේ ජීවිතේ පරිවර්තනය කරගන්න උපකාරක වුණේ කියලා. ඒ කෙනාගේ දිහා බලලා, එයාට තියෙන ගැටලුව දිහා බලලා, එයාට හිතන්න ජීවිතේ දකින්න දුන්නා. අර දුටු දේ දුටු පමණයි වගේ පොඩි වචනයක්. දැන් එතකොට මේ දුටු දේ දුටු පමණයි කියන එකත් එක්ක මොකක්ද මේ දුටු දේ දුටු පමණයි? මේක අඳුන ගන්නවා අපි. ඉස්සරහට ආව මෙයාට තියෙන ගැටලුව මොකද්ද කියලා. එයාට තිබුණේ නිවන් දකීමේ ගුණයක් තිබුණේ, දකින්න ආසාව තිබුණේ. එයාට කිව්ව දුටු දේ දුටු පමණයි, දුටු දේ දුටු පමණයි. ඇත්තටම ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබ අරිහත් වෙනවා. දුටු දේ දුටු පමණයි. දැන් ඔබ තේරුම් අරගෙන තියෙන විදිහට වඩා ඔබ පුළුල් ගැඹුරු අර්ථයක් තියෙනවා. සමහර අය කියනවා දුටුව ගණන් ගත්තේ නැහැ කියනවා. සමහර අය කියනවා ඒක දැක්කට ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා අයින් කරනවා කියනවා. සමහර අය කියනවා ඒක දැක්කට මම ඒක හිතට ගත්තේ නැහැ කියනවා. ඔය එකක්වත් නෙමෙයි ඔකේ අර්ථය. මොකක්ද අර්ථය? මේ පැහැදිලි කරලා දුන්නේ ලෝතුරා බුදු කෙනෙක්ගේ සිත. ඒ සිත දක්වාම සිත නැගීගෙන 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 ගියාන අන්න එතනකොට ඒ අරිහත්ත්වයට පත් වෙනවා. මොකද මේ අරිහත් සිතෙහි ලක්ෂණයක් තමයි මේ පැහැදිලි කරන්නේ. දුටුවා දුටුව පමණයි. නිකන් වචන ටිකක් වචන හර්මයක් ඕන මේකට. වචන හර්මයක් නැත්තම් නිහඬියාවනේ තියෙන්නේ. අර ලෝකේ තවත් ගැඹුරින් දර්ශනයක් ධර්මයක් තේරුම් ගත්ත මේ යෝගීවරයෙක් හිටියා. ඔය ශ්‍රමණ මහා ඍෂි කියලා කෙනෙක්ගේ යත් මේ බුදුදහමේ මේ ගැඹුරු ධර්මයේ පරමාර්ථය පැත්තට කිට්ටු වෙන දේවල් කියලා තියෙනවා. එතුමාගේ වැඩේ මහා සෙනග කොච්චර රැස් වුණා නිහඬව බලා සිටිනවා. ඔහේ නිහඬව සිටිනවා. ඒ නිහඬව සිටින ඒ කාලය තුළ ඒ ගුණයෙන් අර සියලු දෙනාගේම ප්‍රශ්න විසඳිලා යනවා. ඒ ඔක්කොටම උත්තර හම්බෙනවා කියන. හැබැයි ඒ නිහඬියාව ස්පර්ශ කරන්න පුළුවන් මිනිස්සුයෝ සිටියා. ඒ නිහඬියාවෙන් ගලාගෙන එන දහමක් තියෙනවයි කියලා විශ්වාස කළා. අපේ අය ඉදිරියේ නම් එහෙම නේඳව හිටියොත් ගිහිල්ලා ගියා, යාමුදුරුව ගියා, අපි බණ අහන්න ගියා, මුකුත් කිව්වේ නැහැ, ඔය බලන් හිටියා. ඉතින් අපි බලන් ඉඳලා ආවා කියයි. ගාථාවක් කිව්වෙත් නැහැ, කවි කිව්වෙත් නැහැ, මේ බණ කිව්වෙත් නැහැ, මුකුත් නැහැ කියයි. ඒ නිහඬියාව ආස්වාදනය කරගන්න ඉතින් දක්ෂ මිනිස්සෙක් වෙන්නත් ඕන, දාර්ශනික ගුණයක් තියෙන්න ඕන. උගතෙකුට දාර්ශනිකයෙක් වෙන්නත් බෑ, දාර්ශනිකයෙකුට උගතෙක් වෙන්නත් බෑ. මේ උගතා හා දාර්ශනිකයා කියන්නේ දෙන්නේ. තේරුණා නේද? උගතා හා දාර්ශනිකයා කියන්නේ දෙන්නේ. ඉතින් මේ තර්ක ශාස්ත්‍රය පිළිබඳව ඉන්න අපේ කතිකාචාර මහත්මිය දවසක් මගෙන් ඇවිල්ලා අහුව, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තර්ක ශාස්ත්‍රයේම හොඳට හදාරලා තියෙනවද කියලා. ඒ කියන්නේ ගොඩක් මාත් එක්ක වාද විවාද ටිකක් කරලා පස්සේ ඇහුවේ. මේ මම වෙයි කියලා නෑ, ඔබ වහන්සේ මේක හොඳට මේ පේස් කරනවා මේකට. ඒකයි මම දැනගත්තා ඇහුවේ. වහන්සේ තර්ක ශාස්ත්‍රයම ඉගෙන ගන්න ඔය හොඳට වෙන මුකුත් ඕනේ නෑ. ඔය මිලින්ද ප්‍රශ්න වගේ පොත්පත් බැලුවනම් තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්න පුළුවන්. සමාජ අධ්‍යයනයේ හොඳට 550 ජාතක පොතෙන් ගන්න පුළුවන්. ඉතින් මම එතුමන්ට කිව්වා මේ ඔබතුමා කියවන්නේ අපි වගේ අය ලියපු පොත් කියලා. තර්ක ශාස්ත්‍රය ඔබ වහන්සේ ගොඩක් ඉගෙනගෙන තියෙනවද කියලා ඇහුවාම මම දුන්න උත්තරේ මොකද්ද? ඔබතුමා කියවන්නේ අපි වගේ අය ලියපු පොත් කියලා. එයාගේ තර්කයේ සංසිඳෙන්න හොඳටම ඇති. ඒක යාට උරා ගන්න පුළුවන් ඒක. මොකද්ද කියලා. ඒ නිසා දාර්ශනිකයෙක් ලියන පොත් තමයි උගතා ඉගෙන ගන්නෙ. ඒ නිසා දාර්ශනිකයෙක් කවදාවත් උගතෙක් නොවේ, උගතෙක් කවදාවත් දාර්ශනිකයෙක් නොවේ. ඒ දාර්ශනිකයා ලෝකයේ දැකලා ප්‍රකාශනය කරන දේවල් උකහාගෙන ඒවා ග්‍රන්ථාරූඪ වෙනවා. ඊට පස්සේ ඒකෙන් තව කෙනෙක් උකහාගෙන ගත්තාම ඒකට කියනවා අපි උගත්කම කියලා. උකහා ගත්තකම, උකහා ගන්න ස්වභාවයක් නෙමෙයි දාර්ශනිකයෙක් සතුව තියෙන හැම විටම ප්‍රතිවේධ කරන ස්වභාවයක්, ප්‍රත්‍යක්ෂ කරන ස්වභාවයක්. උගතෙක් නෙමෙයි. මා උගත්කමින් බණ කියන කෙනෙක් නෙමෙයි. මට උගතෙක් වෙන අවශ්‍ය නැහැ. මොකද උගතාට වඩා ඉහළයි දාර්ශනිකත්වය. උගත අසරණ. එයා බුද්ධිය පොරවල පොරවල මොලේට සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක් දීලා හරි අමාරුවෙන් මේවා අහවල් කෙනා අහවල් පොතේ කියලා තියෙනවා, අහවල් කෙනා අහවල් පොතේ කියලා තියෙනවා, සෙන් ක්‍රමයට මෙහෙම කියලා තියෙනවා කිය කිය කියවන්නේ හරි අමාරුවෙන්. ඒ නිසා උගතෙක් වීම එච්චර අවශ්‍ය නැහැ. උගත්කම අභිභවා යන දාර්ශනිකයෙකු වන්න. දාර්ශනිකයෙකු තමයි ජීවිතය අවබෝධ කරන්නේ. එහෙමනම් ඒ බුද්ධ කාලයේදී උගත්තු නොවුනට ඒගොල්ලන්ට කාටවත් යුනිවර්සිටි කියපුවා හිටියේද මේ බුද්ධ කාලයේදී? නෑ. ඒ පළාතේ මේ යම්කිසි ගුරුවරයෙක් ළඟින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රමාණයක් ඉගෙන ගත්තා. ඒ වුණාට මේ මිනිස්සු ළඟ තිබුණේ මෙන්න මේ දාර්ශනිකකම තිබුණේ. මේ දාර්ශනිකත්වයේ තිබෙන්නේ ඒ දාර්ශනිකත්වයෙන් තමයි නිවන් දැක්කේ. එහෙසා උගත්කම පොඩ්ඩක් බිමින් තියලා දැන් ධර්මයේ දිහා බලන්න කියන්නේ ඒකයි. අර ගීතෙකුත් තියෙනවනේ, මා හරි උගතා මා හරි ජගතා හිතනා මිනිසා මෝඩයෙක්ය කියලා. එතකොට මං උගත් කියලා එයාට දැනෙනවනම් ඒක ඇතුළෙම තියෙන්නේ මෝඩකම. මම හරි ශ්‍රේෂ්ඨයි කියලා, අපි හරි ශ්‍රේෂ්ඨයි, අපි හරි විශිෂ්ටයි කියලා අරගෙන ඉන්නවනම් ඒක ඇතුළෙ තියෙන්නේ මෝඩකම තියෙන්නේ. හැබැයි ඒක අනිත් පැත්ත තමයි අපි අය අරගෙන තියෙන්නේ. මොකද අපි හරි දුර්වලයි, අපිට මොකුත් බෑ, අපි හැමෝටම ගරු කරන්න ඕන. එතකොට ඒක හීනමානය. බෞද්ධයා ගත්තේ ඒකේ අනිත් පැත්ත. ඒකත් හොඳ නෑ. දැන් අපි දකින සමහර ආගමිකයෝ අපි තමයි ශ්‍රේෂ්ඨ මිනිස්සු, අපි තමයි මේ ලෝකේ ඉන්න ලොකුම ලොකු මිනිස්සු වගේ ඒගොල්ලෝ අනිත් මිනිස්සුන්ට මෝඩයා කියාගෙන ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ සිංහල බෞද්ධයර කියන්නේ මෝඩයෝ කියලා. හරක් නිදහස් කරන්න වගේ හරක් මඩුවට එනකොට හරක් මඩුව අයිතිකාරය කියන්නේ ඒ තව හරක් දෙන්නෙක් එනවා අපෙන් හරකෙක් කරන් යන්න කියලා කියලා ළඟට එනකොට ආ මිස් මැඩම් කොහමද ගුඩ් මෝර්නින් කියලා ඇවිල්ලා ඉතින් අහිංසක මූණක් තියෙන හරකෙක් තෝරලා දෙනවා. මස් කඩකාරයට පින් දීලා එනවා, අනේ බොහොම ස්තුතියි හොඳ මූණක් තියෙන හරකෙක් අපිට තෝරලා දුන්නා කියලා. අන්න ඒ වගේ සුපිරි මෝඩයෝ ඉන්නවා සිංහල බෞද්ධයලාගේ. සුපිරි මෝඩයෝ කියලා කියන්නේ ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ හිටියන නල්ලේ අත ගහ ගන්නවා මේ යක්කු කරන්නේ මෙහෙම මං කියපු දෙයක්ද. බුදුහාමුදුරන්ට තිබ්බ මේ බුද්ධෝදන රජතුමා භාණ්ඩාගාරයෙන් අපිට සල්ලි ටිකක් නිකුත් කරන්න, මේ හරක් ඉන්නවා මේ රටේ නිදහස් කරන්න, මේ මං මස් කඩවලට ගිහිල්ලා හරක් නිදහස් කරනවා එක එක අරගෙන. එක හාමුදුරු කෙනෙක් ගිනි තියාගෙන මල හරක් නිදහස් කරන්න කියලා. ඒ සත්තුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕන තමයි. නමුත් ඒක වෙන්න ඕනේ කියලා මෝඩ වැඩ කළා හරියන්නේ නෑ. ඉතින් මම ඔය ගැන කල්පනා කරගෙන ගියාට පස්සේ මට හම්බෙනවා ජාතක පොත් වහන්සේගේ කතාවක්, මතක බත්තක ජාතකය කියලා ජාතකය. ඒ ජාතක කතා පොතේ තියෙන විදියට තේරුම් ගත්ත මේ හරක් වෙලා ඉන්නේ කවුද? ගියාත්ම බිලි පූජා කරපු මිනිස්සු. මේ එළුව වෙලා ඉන්නේ කවුද? ගියාත්ම කර්ම ගෙවන්න බිලි පූජා කරලා ආපු අය. මේ සුදු ඇඳගෙන සුදු එළුව වෙලා සුදු තාරාව වෙලා සුදු කුකුල්ලෝ වෙලා ඉන්නේ කවුද? සුදු ඇඳගෙන සතුන්ගේ බිලි කපපු අය. ඒ කර්මය එයා ගෙවන්න දැන් ඇවිල්ලා ඉන්නෝ. එයා ඒකටම බාර වෙනවා. කරන්න දෙයක් නැහැ. හිත පෝසත් වුණොත් තමයි එයාගේ භෞතිකත්වයත් ලෝකයත් හැමදේම පෝසත් වෙන්නේ. හිත අසරණ වුණොත්, දුප්පත් වුණොත් එයාට ඉන්න හිතෙන්නේ නැහැ. මේ ලංකා දෙරෙනවත් ඉන්න හිතන්නේ. එයාට දුක් විඳින චර්යාවක් අවශ්‍ය කරලා ඒ දුක විඳින්න පරිසරය යාම හදා ගන්නවා. දැන් අපේ ඉන කාන්තාව ඉල්ලං කන්නේ සමහරලාට මේ රටේ මේ බණක් දහමක් ආගෙන ගෙදරට වෙලා හොඳින් ඉන්න පුළුවන්. යනවා ප්ලේන් එකේ යන්න තියෙන ආසාවට සෞදි අරාබි. ගිහිල්ලා ඉල්ලං ගුටි කාලා බෙල්ලක් කපවගෙන ලංකාවට එනවා. ඒ පාපය. ඒක නිකන් නෙමෙයි, නිකන් ඉන්න බෑ. නලියනවා මට කප්පෝ ගන්න ඕන බෙල්ල ගිහිල්ලා ඒ ගිහිල්ලා මේ කරගත්තා. නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. අපේ මේ චිත්ත චෛතසික ධර්ම සංඛාර හැමතිස්සෙම රැස් වෙනකොට ඒ රැස්වෙන එක දිහා හොඳ අවධානයෙන් බලන්න, හොඳ විමසුමින් බලන්න. දැන් අකුසල් රැස්වෙනවද කුසල් රැස්වෙනවද? තමන්ගේ හදවත නිරතරවම එකතු කරගන්න ශාන්තිය රැස් කරගන්න ශාන්තිය. අද දායකත්වය දරන මහත්මයෙක්ගෙන් නම් ශාන්තිද නේද? ශාන්තිය රැස් කරගන්න කිව්වම නේද? ශාන්තිය කියන්නේ එතුමියගේ නමත් ශාන්තිද? ලෝකෙ තියෙනවනේ ශාන්ත බවක්. නිවෙන ගතියටනේ ශාන්ත බව කියන්නේ, නිවෙන ගතියට. නිවනට දොර ඇරියොත් පින්නතුනේ ගලාගෙන එන්නේ මේ මහා ශාන්ත බව. නිවන් දොර අරින්න. නිවන් දොර අරිනවා කියන පින්නතුනේ තමන්ගේ හදවත මම මම කියන කූඩුවේ ගොනු කරගන්න නැතුව මේ මම මම කියන කූඩුව පැත්තකට දාලා සත්‍යයට ඉඩ දීම. නිවන් දොර අරිනවා කියන්නේ යථාර්ථයට ඉඩ දෙනවා, සත්‍යයට ඉඩ දෙනවා. හංගගත්ත මමෙක්, හංගගත්ත ආගම්කාරයෙක්, හංගගත්ත ඕ කුලමල ભેද තියෙන කෙනෙක්, හංගගත්ත පුජ්‍යලේකේක ඇතුළේ ඉන්න පුළුවන් කම නෑ පින්නතුනේ. එහෙමනම් ඔබේ මනසට බොරු කරන්න බෑ, විශ්වයට බොරු කරන්න බෑ, සත්‍යයට බොරු කරන්න බෑ. සත්‍ය බොරුවට අවබෝධ කරගත්ත කියලා කියන්න පුළුවන් කම නෑ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා දැන් මගේ ඉස්සරහා, මං ඉතින් ඇහුවා ඔබ වහන්සේ මේ සත්‍ය අවබෝධ කරගෙනද ඉන්නේ කියලා. උන්වහන්සේ කිව්වා මම හිතනවා මං අවබෝධ කරගත්තා කියලා. ඒ වචනේම මට තේරුණා මේ අවබෝධයක් කරගෙන නෑ කියලා. ඒ වචනේ හරිම දුර්වල වචනයක්. මොකද මම හිතනවා මං අවබෝධ කරගෙන ඇති කියලා. මොකද ඒ අදහස් වෙන්නේ? දැන් ඔබේ අද ඕගොල්ලන්ගේ අම්මාද ගෙදර එනවද? මම හිතනවා අද එයි කියලා. ඒ අදහස් වෙන්නේ මොකද්ද? එහෙන සැකය. සැකයදී මේ ආර්ය සංගරත්නයේ එන තන මතු වෙන තන උචුපටිපන්න ඥායපටිපන්න. දැන් මේව කොපි කරලා ආය වචන වෙනම හදලා කිව්වත් ඕක අහු වෙනවා. කවදාවත් ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට ඒක වෙන කෙනෙක් අවබෝධ කරගත්තා කියලා උපාය මාර්ගික වචන ටිකක් දාගෙන ඇවිල්ලා කිව්වට බොරු කියලා රවට්ටන්න බෑ. ඒක අයින් වෙනවම තමයි. ඒක ඒක එහෙම තමයි. ප්‍රශ්න වචන 10ක් කතා කරපු ගමන් එයාට ඒක පැටලෙනවා. පැටලෙලා ආපු ගමන් ප්‍රශ්නේ ඊළඟේ කහපු ගමන් උත්තර දෙන්න බෑ. බුද්ධ කාලෙත් හිටියා මහා ධර්මදර කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ලොකු දේශනයක් කරා ඇවිල්ලා. ඔයාට පුළුවන්කම, ඒ කියන්නේ ධර්මයේ උගත්කම. ඊට පස්සේ එක සාමණේර වහන්සේ කෙනෙක් ඉන්නවා, බොහෝම නිහඬව ඉන්නවා. ඊට අර සාමණේර වහන්සේගෙන් ඇහුව නිරෝධය ගැන ප්‍රශ්නයක්. ඔන්න නිරෝධයට උත්තර දෙන්න බැරි වුණා උගත් සාමණේර වහන්සේගෙන්. අර උන්වහන්සේ වැඩි ධර්මදර නැහැ, ලොකු දේශකයෙකුත් නෙමෙයි, බොහොම නිමේ හැනේල්ලේ ඉන්න රහතන් වහන්සේ නම. උන්වහන්සේ නිරෝධය ගැන වචනයක් කියනවා. උන්වහන්සේ හරියට නිරෝධය ගැන වචනේ දුන්නා. එක වචනයෙන් කිව්වා. ඊට පස්සේ කියලා දුන්නා, දැන් දැක්ක නේද මහණ, ඔබ මොනතරම් ධර්මය දැනගත්තත් ඔබට නිරෝධය ගැන ප්‍රකාශ කරන්න බැරි වුණා. උන්වහන්සේ මොනතරම් ධර්මයේ පිළිබඳව මහා ප්‍රවීණයෙක් ප්‍රකටයෙක් නොවුනත් වහන්සේට යහන ප්‍රශ්නයට හරියට උත්තරයක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. එනිසා මේ අපිට ඕන මහාචාර්යවරු නෙමෙයි. හදවතට අවංකව එකඟව තමන්ගේ හිත හිතේ තියෙන මේ සංයෝජන දුරු කරගන්න, කෙලෙස් දුරු කරගන්න කෙනෙක් වෙන්න ඕන. මේවා කෙලෙස්, මේවා නිකෙලෙස් කියලා බෙදන්නේ කවුද? මේව සීතලයි, මේව රස්නේ කියලා බෙදන්නේ කවුද? තමන්ට දැනෙන විදිහ. සමහර වෙලාවකට සීතල පීඩාවක්. සමහර වෙලාවකට අපිට රස්නේ පීඩාවක්. ওই පීඩා දෙකම අපි විඳලා නැද්ද? තියෙනවා. අපි සීතල රටකට ගියාම, සීතල නුවරඑළි පළාතට ගියාම හීටර්ස් දාගෙන ඉන්නේ. හීටරයක් දැක්කහම නිකන් දෙයියෝ දැක්කා වගේ. බණ්ඩාරවැල් එහෙම ගියාම දෙඩි සීතල තියෙන කාලවල වලදී අපේ ආතල් තියෙනවා. ඉතින් මම කොහොම හරි හීටරයක් හොයාගත්තාම ඉතින් අද නම් පොඩ්ඩක් පුළුවන් හිතා ගන්න. හීටර්ස් නැති වුණත් එතකොට ඒක තමයි ඒ අවස්ථානුකූලව ඒක ප්‍රකට වෙන විදිය, ගුණය. එතකොට මේ මේවා කෙලෙස්, මේවා නිකලෙස් කියලා කියන්න බෑ. යමකින් තමයි පීඩා විඳිනවා නම් ඒක තමයි කෙලෙස්. සීතලෙන් පීඩා විඳිනකොට සීතල කෙලෙස්, රස්නෙන් පීඩා විඳිනකොට රස්නේ කෙලෙස්. නැකනේ අතනින් තාබොඩෙන් සීතලෙන් මාව නැති කරනවා. සීතල වැඩි වුණොත් මැරෙනවා. සාමාන්‍යයෙන් ඔය මේ කොලෙස්ටරෝල් හරේ මේ පීඩා විඳින කට්ටියට දැඩි සීතල හොඳ නැහැ. කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වෙනවා. වැඩි වෙලා බ්ලඩ් මේ මේ ඩ්‍රොප් හැදිලා එයා නැති වෙන්න පුළුවන්. රස්නයත් එහෙම. රස්නයත් වැඩි වුණොත් රස්නේ මැරෙනවා. ඔය පෞගේ කාලවල වගේ අල්ලපු රටවල් වල රස්නේ කාලට රස්නේ නිසා පීඩාවෙන් මිනිස්සු මැරෙනවා. ක්ලාන්ත වෙලා වැටලා මැරෙනවා. එතකොට රස්නේ කෙලෙස් වෙනවා එක වෙලාවක, සීතල කෙලෙස් වෙනවා තව වෙලාවක. කොහොමද වැඩි? ඒ කියන්නේ මනුෂ්‍යාව නැති කරනවා සීතලෙනොත්, මනුෂ්‍යාව නැති කරනවා උෂ්ණෙනොත්. එක වෙලාවක සීතල කෙලෙස් වුණා, තව වෙලාවක රස්නේ කෙලෙස් වුණා. තමාව පීඩාවට පත් කරනවා නම් අන්න එකට කියනවා කෙලෙස්. ඔහොම තෝරුම් අරගෙන අපි හිටියේ නෑ. අපි මේ එක්තරා ගොනුවක් දාගෙන තියෙනවා. මේක තමයි කෙලෙස්, මේක තමයි කෙලෙස්, මේවා මේවා කෙලෙස්, මේවා මේවා නිකෙලෙස්. වචනේ නොකී දේ හඳුනා ගන්න, අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. එතනයි ඔබගේ නිර්වාණය, මෝක්ෂය, ස්වර්ගය තිබෙන්නේ. උත්තර 10ක් ලියලා ගුරුවරයා ඒ උත්තර 10න් උත්තර 9කටම ඉරි ගහගෙන ගියාම, කියන්නේ මේ වැරදි, මේ වැරදි කියලා හරස්සිරක් දාලා ඒවා අයින් කරාම අනිත් ළමයට හිතන්න බැරිද? අර ඉතුරු එක තමයි එන හරි කියලා. අර තරඟවලදී අර 50-50 ඉල්ලනවා වගේ, 50-50 ඉල්ලුවාම එක උත්තර දෙකක් අයින් කරනවා, අනිත් උත්තර දෙකෙන් එකක් තෝරලා ඔන්න දෙන්න පුළුවන්. දැන් මේකේ ඊටත් වැඩිය ලේසි. උත්තර 4ක් දීලා තියෙනවා නම් අපි උත්තර 3ක්ම අයින් කරලා නිහඬව හිටියාම අනිත් උත්තරේ තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඉතුරු එක උත්තරේ හැටියට ගන්න. දැන් සාමින් වහන්සේ නොකීවේ ඉරි ගහලා කැපුවේ නැත්නම් මොකද්ද සාමින් වහන්සේ? අන්න ඒක හොයන්න. අපි ආරකත් අනිත්‍යයි, මේකත් අනිත්‍යයි, මේකත් දුකයි, මේකත් දුකයි, අරකත් දුකයි, මේක අනාත්මයි, මේක අනාත්මයි කීකේ ස්වාමීන් වහන්සේලා හැමතිස්සෙම 24 පැයම බණ කියනවා. ඔබ සොයන්න නොකීදේ. අනිත්‍ය නැති එක හොයන්න, දුක් නැති එක හොයන්න, අනාත්ම නැති එක හොයන්න. වැඩේ තියෙන්නේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලානේ හාමුදුරුවරු කියන්නේ නේද? ඒ සංස්කාර. ඈ ඔක්කොමයි කියලා කිව්වට ඔක්කොම සංස්කාර. හොඳින් තේරුම් ගන්න. හැබැයි නිවන අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට හසු වෙන්නේ නැහැ නිවන. ඔබ ගන්න විදියට තේරුම් අරගෙන සම්මතයේ තියෙන විදියට නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත් වෙන්නේ නැහැ. දැන් වෙනස් වෙන එක නම් තියෙන්නේ. ඉතින් වෙනස් වෙන ගුණයක් නිවෙන්නේ නැහැ. තමාව සංගේ පවත්වා ගන්නට දරන ගුණයක් නම් මේ බැරිකම නම් තියෙන්නේ. අනාත්ම ස්වභාවයේ තියෙන එක නම් එහෙම දෙයක් නිවෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම නැති වෙන හේයින් දුකට බවට පත් වෙනවා නම් එහෙම නැති වෙන දෙයක් නිවෙන්නේ එකක් නෑ නිවනේ. හැබැයි තවත් පැත්තකින් මේක නිර්වචනය වෙනකොට නියම අනිත්‍යතාවය තියෙන නිවනේ. ඒ කියන්නේ නිත්‍ය කිසිවක් නොගැනීම. මේ වචනය කියන්නේ හරි පුදුම දෙයක් වෙන්න තුනේ. මේ වචනේ එක එක පැති වලට හැරිලා බැලුවාම එක එක දේවල් පේන්නේ. දැන් අපේ සමාධි පිළිම වහන්සේගෙත් ওই ලක්ෂණේ තියෙනවලු. එක පැත්තක දිහා බලනකොට භාවනාවේදීලා ඉන්නා වගේ පේනවා. තව පැත්තකට ගිහින් බලනකොට සිනහමුසු මුහුණෙන් ඉන්නා වගේ පේනවා. තව පැත්තකට ගිහින් බැලුවාම සංවේගයෙන් වැඩ ඉන්නා වගේ පේනවා කියලා කියනවා. ඒ සමහර රූපත් තියෙනවා. ඔය යකඩ වලින් හදපු රූප තියෙනවා. එක පැත්තකට ගිහින් බැලුවාම ආශ්‍රයයක් පේනවා. තවත් පැත්තකට ගිහිල්ලා ඉවරලා එකම රූපේ බැලුවාම එනි මිනිස්සු දෙන්නෙක් ඉන්නවා මේක ඇතුලේ. එයා චිත කලා ශිල්පීකුත් ඇඳපු රූපයක් මේ පෙරේද මට පෙන්නුවා. ඒකේ එක පැත්තකින් ඉඳන් බලද්දී මේ තිරිමියෙක් පේනවා. ඇස් දෙක අඩවන් කරලා බැලුවාට පස්සේ ඒකේ hina වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒක හරි පුදුම දෙයක්. ඉතින් ඒ දෘශ්‍ය මායාවේ හැටි. ඉතින් මේ වචනය කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. වචනයට ස්ථීර සාර වූ වේදනාවක් නැහැ. ස්ථීර සාර වූ වේදනාවක් නැහැ. ඒ වේදනාව ගන්න විදියට තමයි තියෙන්නේ. දැන් දවුණු පළාතට එහාට ගියාම මේ මිනිස්සුගේ කතාව මේ සමහර පළාතවල තියෙන ඔබ බම්බුලන් කියලා කතා කරනවා. ඔබ දැන් දාවේ ඔබ කෑවද එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ ඔය මේ මචං මචං කතා තියෙනවා. ඕක තියෙනවා. ඕක සමහර ලාට අපිට හරියන්නේ නැහැ. ඈ නේ බං අඩෝ අනම් මනම් තියෙන මන් දන්නේ ඔය තේරුම් මොකද්ද කියලා. අඩෝ කියන එකේ තේරුම මොකද්ද? බං කියන එකේ තේරුම මොකද්ද? ඒයි බං මොකද කියන්නේ? සද්දයක් බං බං වගේ මීන්ලස් එකක් නේ ඒකේ. නිකම්ම ගුණයක්. ඉතින් බලන්න මේ වචන අපි තදින් අල්ලන්න ඕනද? අල්ලන්නේ කොහොමද වචන වලින්? වචන තදින් ඇල්ලුවා නම් එහෙම මටත් දොස් කියයි හාමුදුරුවෝ. ගැළපෙන්නේ නැති වචන පාවිච්චි කරන්නේ මේ දේශනාවට. බම්බෝලන් කියන අඩෝබඩෝ කියනවා. මම මේ උදාහරණයක් ගන්න කිව්වේ මම අඩෝබඩෝ කියලා කතා කරේ. වචන ඇල්ලුවොත් එමේ ඒකටත් මාත් එක්ක රණ්ඩු වෙන්නේ ඉඳලා කියනවා. එනිසා වචනය කර දෙන්න එපා. මේක පරමාර්ථයක් දෙන්න එපා. පද පරම වෙන්නේ එහෙමයි. වචනය කියන්නේ හරිම මේ අප්‍රාණික දෙයක්. ඒක ධ්වනියක් තියෙන ධ්වනියේ යම් ඕනම කෙනෙකුට ඕනම නැම්මකින් ඒක සාරය හදාගන්න පුළුවන්. නිවනට හදාගන්නත් පුළුවන්, දැවීමට හදාගන්නත් පුළුවන්. වර්ධවා ගන්නත් පුළුවන්, හරියට ගන්නත් පුළුවන්. ඕකත් ඇති නේද නිවන් දකින්න. වචනේ කියන්නේ පුළුන් කෑල්ලක් කියලා හිතමුකෝ. මේ පුළුන් කෑල්ල අපි තවරනව මොනවා හරි. බෙහෙතක් තවරන්න පුළුවන්, සායමක් තවරන්න පුළුවන් නේ. ඒක තවර ඕන, ඒ ඕන පුළුන් කෑල්ල, පුළුන් කෑල්ල. ඒක තවරුවාම ඕන කෙනෙකුට ඒ තවරිච්ච දේත් එක්ක තමයි යාට ඒක ලැබෙන්නේ. වචනේ කියන්නේ පුළුන් කෑල්ල. ඒකේ තවරන්න පුළුවන් අපේ තුවාලෙට දාගන්න ඕන බෙහෙත. බේතේ හැටියට දෙවිල්ල තියේ. දැන් මොකද්ද මේකේ අර්ථය? එහෙම දැඩි කොට, සීරියස් කොට, බරපතල කොට ගන්න පුළුවන් වචනයක් අපිට නෑ. එහෙම ගැනීමෙන් කිසිම ප්‍රතිඵලයකුත් නෑ. ඒක තුළ එහෙම විද්‍යාවකුත්, සත්‍යකුත්, යථාර්ථයකුත් නෑ. මේ තියෙන්නේ ඕ පුජ්‍යල වේදනාත්‍රය, පංච උපාදානස්කන්ධයේ ගලාගෙන යෑමක් පමණයි තියෙන්නේ. මේකේ ගන්න දෙයක් නැහැ. වේදනා උපාදානයක් විතරයි තියෙන්නේ. ඒකේ යා වේදනා උපාදාන කරගන්න විදිහ. මේක හරි, මේක වැරදි. මේක මෙහිමයි, මේක මෙහිමයි. දැකපු නැති දේවල්, නොදන්න දේවල්, හමු නොවූ දේවල් විශ්වාස කරගෙන ඉන්න සත්තු ජාතියක් ඉන්නවා නම් ඒ එකම සත්තු ජාතිය මිනිසයා. ගිරවා දැකපු නැති දේවල් මතක තියාගෙන නැහැ. ඒ මිනිසයා, ඒ සතා ලයිව් ජීවත් වෙනවා. ජීවිතේ ඉක්මවා යන්න බෑ යාද. හැබැයි නමුත් සජීවීව ජීවත් වෙනවා. වඳුර දැකපු නැති දේවල් විශ්වාස කරගෙන යදින්නේ ඒ සතා. ඈ, ඒ සතා සදිගීව ජීවත් වෙනවා. එයාගේ පේන අඹ ගෙඩියට එයා දුවන්නේ. පේන ලෝකයේ ඉන්න පැටිය රැකගන්නේ. පේන ලෝකයේ උවදුරින් එයා නිදහස් වෙන්නේ. එයා පේන ලෝකයේ ඉන්නේ. මිනිස්යානේ වැඩි. චක්‍රදේවේන්ද්‍රය දැක්කද? ඔයාලා දැකපු කට්ටිය දැක්කේ නැහැ. චාතුර් මහරජිකේ නිම්මාන රතිය පරිනිම්මිත වසවර්තිය දැක්කද? දැක්කේ නැහැ. දැන් ජීවත් වෙලා අනිත් ආගම් වල ඉන්න කට්ටියත් ඉන්නවා. ස්වර්ගස්ත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය ඉන්නවා. ස්වර්ගය දැක්කද? දැක්කේ නැහැ. ලෝ මම පෑ දෙයියෝ බ්‍රහ්මියෝ දැක්කද? අල්ලා දැක්කද? නැහැ. බුදුහාමුදුරුවෝ දැක්කේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දකින්න, බුදුහාමුදුරුවෝ පොඩි ක්‍රමයක් අපිට මෙතන කියලා දීලා තියෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබ ධර්මයේ දකින්න අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කොහොමත් බුදු කෙනෙක් වැණුවේ නැහැ මේ පංචස්කන්ධය. ඒ නිසා අපිට අදත් බුදුන් දකින්න පුළුවන්. මොකද පංචස්කන්ධයක් නෙමෙයි බුදුන් දකිනවා කියන්නේ. දැන් අපේ අය මේ ඔය පින් දහම් කරන්නේ මේ පංචස්කන්ධේ බුදුහාමුදුරුව දකින්න. ඈ, රස හිදවාගෙන ඒ දේශනා කරන සුමදුරු මිහිරු මනහර මීපැණි දානවා වගේ කරට බණ කියන බුදුහාමුදුරුව දැකලා එකම ධම් සභා මණ්ඩපයේදී අපි අක්කොටෝම නිවන් දකින්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. පුදුමයි සාදු කිව්වේ නැති එක. හරිම සරලයි. ඔන්න දානේ ටික තිබ්බා. ඉතින් ඊට පස්සේ හාමුදුරුවෝයි දානේ මේ පූසෝයි බල්ලෝයි බලල්ලෝයි ටික දානේ වළඳනවා. කොහොමද ටික එකතු වෙලා ඒගොල්ලෝ යනවා. අනේ ඔව්, අපේ හාමුදුරන් වහන්සේලාට දාම් පින්කම් කරන්න ඕන, එහෙම ආරක්ෂා කරන්න ඕන. එපමණකින් හරි මේ ශාසනික ආධ්‍යාත්මයට නැඹුරු වෙන පරිසරයකට විතරයි, පිරිසකට විතරයි ඒ අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියන මාර්ගයෙන් නිවන් මගට එන්නේ. නැත්තම් මේකට අහුම්කම් දෙනවද කවුරුත්? අහුම්කම් දෙන්නේ නැහැ. එතනින් ඒ ශාසන දිවි ඒ විදියට ආරක්ෂා වෙන්න ඕන. එහෙම ඇති වෙන්න බෑ. දැන් අපිත් එහෙම තමයි මහාන වුණා. මහාන වෙලා ඉතින් බුද්ධ පූජාව අරන් ගියා. බුද්ධ පූජාව අරගෙන යනකොට ඉතින් මං ගාත ටික කියාගෙන යම් මගදී ගාත ටික අමතක වුණා. මං දායක මාත්‍යා හිමීන් වැඳගෙන ඉන්නවා බිම් බලාගෙන. මම හිමීන් සැරදොර මුල්ලෙන් එළියෙන් එළියට පැනලා දිව්වා. ගිහලා ඇංගිලා දැන් මං පොත හොයන පොත හොයාගන්න බෑ. එයාද දායක මාත්‍යා බලනවා වටපිටාව කොහො හිටපු හාමුදුරු රහත් වෙලා. ඉතින් මේ ඇවිල්ලා මේ කිව්වා මේ භාගයක් බුද්ධ පූජා තිබ්බ අනිත් භාගෙට අමතුරුනේ කිව්වා. ඊට පස්සේ කිව්වා දැන් අමතක වෙනවනේ. ඊට පස්සේ පොත අරයි යන්න කිව්වා. පොත අරගෙන ගිහිල්ලා මල්ලාසනේ තියාගෙන අරක බල බලා ඉතින් කියවන ගාථා කියවන කියලා ඉතින් එනවා. ජීවිතේ එහෙම ගත වීගෙන එන්න ඕන. ජීවිතේ එහෙම ගත වීගෙන ඇවිල්ලා තමයි මෙච්චර මේ වටින මං දන්නේ. ඉතින් මං ඇරෙන්නේ මේක කියන්න කෙනෙකුත් නැහැනේ. ජ්‍යෙෂ්ඨ විශිෂ්ට ධර්මයක් දේශනා කරන්නේ. ඉතින් මම කියන්න කියන්නත් වෙන මොනවද කියන්න වෙන කෙනෙක් කියන්නේ නැහැ ඉතින්. ඈ ඒ වුණාට මේ දන්න පින්වතුන් දන්නවා ඒ මම නෙමෙයි කියන්නේ කියලා. මට ඕන නිසා නෙමෙයි ඒක කියන්නේ. ඒකට ජ්‍යෙෂ්ඨයි විශිෂ්ටයි කියන්නේ ධර්ම ගෞරවයෙන් සහ බුද්ධ ගෞරවයෙන්. ඒක මට උවමනා නිසා නෙමෙයි. ධර්ම ගෞරවයක් සහ බුද්ධ ගෞරවයක් මිසක් මම දේශනා කරන ධර්මයක් නෑ කියන එක මම හැමදාම දේශනා කරනවා. මේ කතා කරන්නේ මම නෙමෙයි කියන එක. මම කතා කරා නම් එහෙම සෑහෙන්න දුර්වල වෙයි. මම කියන කෙනා දන්නේ මොනවද කියලා හිතෙනවා. මම කියන කෙනා දන්නේම නෑ මොකක්වත්. මම කියන කෙනාගේ දැනුම ඕනත් නෑ මට. එයා හරි දුර්වලයි. මම කියන කෙනාව හරිම දුර්වලයි. ඒ නිසා මම කියන කෙනාව ඕනෙම නැහැ. මම කියන කෙනාව හරිම දුක්බරයි. හරිම ගැටලුකාරයි. හරිම ප්‍රශ්නයි. ඔබට එහෙම හිතිලා නැද්ද? ඔබ ළඟ ඉන්න මම කියන කෙනා මේ මම නෙවෙයි. ඔබ ළඟ ඉන්න මම කියන කෙනාව හරිම දුර්වලයි කියලා තේරිලා නැද්ද? තේරුම් ගන්න. හරිම දුක්බරයි. එතෙන්ට එකතු වෙන්න එපා. ඒක හරිම තෙමෙන පැල්කොටයක්. ඒක ඇස්සර තෙමෙන මේ කොළඹ පැත්ත ඔය කැලණි අයනේ හදාගත්ත ලෑලි ගෙවල් තියෙනවනේ. ඈ අනේ පව්. තාම නරක මිනිස්සුත් ඉන්නේ සමහර වෙලාවට. දරුණු මිනිස්සු ඉන්නේ. මේ ඒ දරුණුකමත් එක්කම ඒකට හරියන දුක මේ මිනිස්සු භුක්ති විඳිනවා. ඕනම ජීවිතයක එහෙම තමයි. අකුසල පිරෙන්න පිරෙන්න මනස ගොරෝසු වෙන්න ගොරෝසු වෙන්න එයා හරි ගොරෝසු තැනකට තල්ලු වෙනවා. ඒක විශ්වීය ධර්මයක්. දැන් මේ අපි ගොරෝසු පරිසරයක කටුක පරිසරයක ඉඳගෙන හරි මේ නිවෙන පරිසරයකට තල්ලු වුණේ අපි මනස අපි නිවාගත්තා. මේ නිවීමෙන් මේ සේවය කරන්නේ අපිට ලොකු පීඩාවක් නැහැ. මේ සේවය වුණත් අර පීඩාවක් වෙන විදියට කරන්නේ නැහැ. දැන් මට උදේ අහන්න ලැබුණා මේ එක්තරා විශයාල ආයතනයකට දැන් ප්‍රධාන ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ ඊට පස්සේ මේ ආයතනයේ අයිතිවාසිකම් වල නඩු උසාවිය වලට විසඳන්න වෙන්නේ ආයතන වල අයිතින් පිළිබඳව. ඒ අතින් මට එහෙම කියනකොටම මට මතක් වුණේ මගේ සන්තෝෂය. ඒ කොළඹ හත විපස්සනාවේ මම වැඩ හිටියේ. අපේ හරිස්පත්තුවේ ආරියවංශ අලංකාර හාමුදුරුවෝ එකේ අයිතිය ලබා ගත්තාම උන්වහන්සේ ඊට ලොකු ශක්තියක් වෙවි. ඒකේ තියෙන ඔක්කොම කටයුතු සිද්ධ කරගනිමින් සිද්ධ කර දෙමින් සහයෝගය දෙමින් මම වැඩ ඉද්දි උන්වහන්සේලා තීරණය කළා. සභාපතිතුමත් එක කතා කළා. උන්වහන්සේගෙන් පස්සේ මේ ආරාමේ ආනන්ද හාමුදුරුවන්ට කොළඹ හත විපස්සනාව. ඉතින් කල්පනා කරන කෙනෙකුට කල්පනා කරන් තිබ්බ පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා කියලා. එහෙම මොකුත් හදන්න ඕනේ නැහැ, වරන්න ඕනේ නැහැ. ඉබේම ලොකු නායක තනතුරක් හම්බ වෙනවා. මේකේ අයිතිය හම්බ වෙනවා. ඉතින් කිව්වා මේ ඔබ වහන්සේට තමයි මේ මගෙන් පස්සේ මේ ආරාමේ මම දෙන්න හිතාගෙන ඉන්නේ කතා කරා කියලා. මම එක වචනයෙන් උන්වහන්සේට එක දෙයක් කිව්වා. මං කිව්වා මට මේ ආරාමෙ ලොකු වැඩි හාමුදුරුවනේ කියලා. මං හරි සන්තෝෂ වෙනවා මට ඒ වගේ දෙයක් කියන්න ලොකු හැකියාවක්. මට ඒ දවස්වල පන්සලකුත් නැහැ. මම මෙතන හදලත් නැහැ. මට මේක ලොකු වැඩි. මට පොඩි තැනක් තිබ්බහම ඇති. පොඩියට පර්චස් 10ක් තිබ්බහම ඇති. හරි සන්තෝෂයි. මගේ හිත ගැනම මට සන්තෝෂයි. අනේ මේ ලෝකේ තණ්හාවෙන් මානෙන් තෘෂ්ණාවෙන් හඹාගෙන යන ලෝකේ මට ස්වභාවයෙන් ලැබෙන දේ ඒ ලැබෙන්නේ. ඊට කඩන් ওই කෝටි ගානක දෙන්න හදපු ගෙවල් දොරවල් ඇත්තෙම කීප දෙනෙක්ගෙම තාමත් තියෙනවා. අපි ඒක විවිධ හේතු නිසා අපි ගන්නෑ. ඒ කියන්නේ 5 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනෙක්ම කැමති ලියන්නත් අපිට පුළුවන්. උපදිරප්පු තියෙන ගණාගෙත් ගැටලුවක් නෑ. නමුත් එක්කෙනෙක් ඒකට ප්‍රශ්නයක් දානවා තමන්ගේ. එතකොට අපි කියන ඔය ප්‍රශ්නේ තියදී ඕක අපි ගත්තාම අපිට ගැටලු පට ගන්නවනේ. සියලු දෙනාගේම සිත් තුළ සහනය නැහනේ. ඉතින් අපිට ඕක එපා. දැන් තණ්හාව තිබ්බනම් එහෙම මගේ හිත අනිවාර්යෙන් වැඩ කරන විදිය මම දන්නවා. ආය එක්කෙනෙක් නැති වුණාට මට ගමන්නේ ඔප්පුවේ මට හම්බෙන්නේ ඊට පස්සේ මට ඕනේ දෙයක් නේ මං කරගන්න කියලා. ඒ ලෝකනේ යන අනිවාර්යෙන් ඕවා කරන්න පුළුවන්. කම්ම කෙනෙකුත් එහෙමයි. එම ඔප්පුවක් ගෙනල්ලා මෙහෙම දැන් ලෝය කෙනෙක් එක්කන් ඇවිල්ලා මේක දීලා ඉවර කරන්න කිව්වා. මං අහුව ගෙදර අනිත් අය කැමතිද? නෑ උන් නම් එකෙක්වත් කැමති නෑ. හඳුනන කිව්වා මට ලියන්න පුළුවන්කෝ මගේ නමට තියෙන ඔප්පුව. ප්‍රශ්නයක් නෑ කිව්වා. මම මලාට පස්සේ හරි ගිහිල්ලා ඔබ වහන්සේ එක්ක පන්සලක් හදන්න එක්ක විකුණලා මේ පන්සල හරි හදාගන්න කිව්වා. මං කිව්වා ඉතින් අම්මා මට මොකටද එහෙම අනිත් අයගේ මේ අප්‍රසාදේ නැතුව ප්‍රසාදය මේ නැතුව මොකටද ඒගොල්ලන්ගේ අප්‍රසාදය මැද ඒගොල්ලොත් දුප්පත් නේ ඒගොල්ලොත් මේ කොහොම අමාරුවෙන් ජීවිතේ ගොඩනගා ගන්න මහන්සි නැහැ නේ ඒගොල්ලන්ට උව දෙන්න ඒගොල්ලන්ට දෙන්න පිළිවඩන්නේ දැන් ඒ එවැනි උදාහරණයක් ඔබටත් කළ හැකිද දැන් මම මගේ උදාහරණයක් කරන්නේ මල් ළඟ එහෙම දෙයක් තිබිච්ච නිසා හැබැයි දෙනකොටත් මම කියලා දෙනවා දෙන හැටත් එහෙම ආයි දෙනවා නම් මෙහෙම දෙන්න ඕන නැත්තම් එපා ඒක හරි විවෘතයි දෙනවා නම් අතහැරලම දෙන්න දැන් ඉතර රටක ගියාම ඒ රටේදී මේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා ඔය පන්සලේ ඒ තමයි දායකයෝ ඔක්කොටම පේන්න පිරිකරක් පූජ කරනවා. පූජ කරලා යා මේ පිරිකර අරයි යනවා. හැමදෙරට දෙන්නේ ඒක. ඒ වංශලටම තමයි ඒක අයිති කරගන්නේ කියලා මේ දායක මහත්තයා බවට මේක අරයි යනවා. ඊට පස්සේ ඉතින් මට යමක් පූජ කරනකොට මං අහනවා දැන් මේක ආයේ ගෙනියනවද? නෑ නෑ මොකද ගෙනියන්නේ ඔක හැමදෙරට. ආ ඒකයි මම දැනගන්න ඕනේ නැත්තම් මේක මට පූජාවක්ද නැත්නම් ආයේ ගෙනියනවද කියලා මම දැනගන්න ඕනේ මේක. පූජාවක් බවට මේක පරිවර්තනය වෙනවා මම හැමදෙරට මේක ගෙනියන්න පුළුවන් නะ ඔබ ආයි ගෙනියනවා නම් ඒක පූජාවක් වෙන්නේ නැහැ ඒක නිකන් ප්‍රදර්ශනීය දෙයක් ඔබ ලස්සනට ට්‍රේ එකක තියලා ලොකු ලියුම් කවරයක් හරි එකතු කරගත්තා මේක පූජ කරන පූජ කළ ෆොටෝ එකක් ගහගන්න යාම ගෙනියනවා ආයි එහෙම අත්දැකීම් තියෙනවා එහෙම ලංකාවෙත් කීප කොලක මම එහෙම අත්දැකීම් ලැබලා තියෙනවා මේ එහෙම දේවල් තැන් තියෙනවා ඒක හරි පුදුම දේවල් අරමුදුම ලෝකයක ඉන්නේ පන්සල් වල ලේකම්වරු සභාපතිවරු බවට පත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම බොහෝ පව රැස් කර ගන්නවා ශ්‍රද්ධාව විනාශ කරගෙන හාමුදුරුවොත් එක්ක කලකෝලහල ඇති කරගෙන ප්‍රශ්න හදාගෙන කේලම් කියාගෙන උගුල් අටවගෙන නඩුහබ කියාගෙන විශාල පව රැස් කර ගන්නවා මේ පන්සල් වලට ඕනෝට වැඩි ඔව් සහභාගි වෙච්ච උදවිය එනිසා ඒ වයින් හිත තමන් තුරන් කරගන්න නිදහස් කරගන්න මහන්සි වෙන්න ඕන. ඔය ලොකු පිංකම් කරන මහා ප්‍රදර්ශනීය පිංකම් කරන අයගේ අපි බල්ල තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ළඟ මොනවද රැස් වෙන්නේ කියලා. මාන්නෙන් උද්දච්ච කමින් පිරිච්ච පුණ්‍යාභි සංකාරයක්. ඒ පුණ්‍යාභි සංකාරය එයාව පෙරේතෙක් වුණත් කරන්න බැල්ලියක් වුණත් කරන්න ඒ කිට්ටුවම වඳුරෙක් වෙඳිරියක් බවට පත් කරන්න බැරි කමක් නෑ. අධිමානයෙන් ඉන්න අය මානය උද්දච්ච පින මුල් කරගෙන හරි වෙන්න පුළුවන්, ධනය මුල් කරගෙන හරි වෙන්න පුළුවන්. දැඩි මාන උද්දච්චා විද්‍යාවල් හටගත්තොත් ඒගොල්ලෝ බල්ලු වෙනවය, වඳුරු වෙනවය කියලා බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. මනස බලු වුණොත් ආත්මය බලු වෙන එක නතර කරන්න බෑ. මනස දෙවි වුණොත් ආත්මය දෙවියෙක් වෙන එක නතර කරන්න බෑ. මනස නිවන් දැක්කොත් එයා මෙතනින් නික්මෙන විට නිවන් පුරයට නිවී සැනහෙන එක නතර කරන්නත් බෑ. ඔබේ මනස එක තැනකට කැටි කරන්නත් පුළුවන්, අවශ්‍ය නම් මේ සියල්ලගෙම තුනී කරන්නත් පුළුවන්. එක්ක හොඳ තැනකට කැටි කරගන්න හොඳ විදියට, එහෙම නැත්නම් කරුණා කරලා මේ සියලු සංස්කාරකයන් තුනී කරලා විසුරුවලා දිය කරලා වාෂ්ප කරලා හැරලා සත්වයේක් පුද්ගලයේක් ආත්මයක් කියන තත්වය නොදැනෙන, අර සත්වයේ පුද්ගලයේක් ආත්මයක් නැහැ කියන දෘෂ්ටියට එන්න එපා. දැන් මේ රහතන් වහන්සේලා කියන අයගෙන් බණ අහලා කට්ටිය ඇවිල්ලා ඉන්නේ සත්වයේ පුද්ගලයේක් ආත්මයක් නැහැ කියන දෘෂ්ටියට. කාගෙවත් මේ රහත් කරන්න යන්න එපා. කවුරුත් රහතන් වහන්සේලා කියලා කෙනෙක් ලෝකේ නැහැ. රහතන් වහන්සේලා කියන හැම කෙනෙක් ඉන්නවා නම් එයා රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. මේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුට මම සෝහාන් කියලාවත් ඇත්තෙන්ම කියන්න බෑ. මම රහත් කියලා කියනවා නම් එයා රහත් නෙමෙයි. එයා රහත් භාවය හයරකට ගත්ත කෙනෙක්. එහෙම නැත්නම් මම ඒවට කියන්නේ අරහත් ඩමි කියලා. දැන් අපිට එන්නේ ඔරිජිනල් එක වෙනුවට ඔය තියෙන ෆෝන් කඩවල එහෙම ඩමියක් කියලා තියෙන බලන්න. අරහත් ඩමි. එහෙමත් ඒව තියෙන එක හොඳයි. මොකද රහතන් වහන්සේ අඳුන ගන්න පුළුවන්නේ ඩමිය දිහා බලලා. ඒ නිසා රහතන් වහන්සේලා ඩමි වෙන්න, අනාගාමි ඩමියක් වෙන්න, සකදාගාමි ඩමියක් වෙන්න, සෝහන් ඩමියක් වෙන්න එපා. කෙලින්ම ඒ தත්වයටපත් වෙන්න. ඒ தත්වයටපත් වුණාම අර ඩමි කතා නෑ. එයා තුල තියෙන හැම විටම අසීමාන්තික ධර්මයක්. අසීමාන්තික ධර්මයක් නිසා එයා සෝහාන් වෙච්ච කෙනෙක් නෙමෙයි, සෝහාන් උන කෙනෙක් නෙමෙයි, සෝහාන් මගේ නෙමෙයි, සෝහාන් මගේ ආත්මය නෙමෙයි. මොකද මම මගේ ආත්මය කියන එක නැති කරගත්ත තැන මොන සෝහාන්ද? නිසා විශාල දුර්වලතා තියෙනවා මේ ධර්මය වරදවාගත්ත පිරිස ළඟ. ඒවයින් ඔබ නිදහස් වෙලා බලන්න ඔබේ ශාන්තිය. මටත් පුළුවන් ඔබව තල්ලු කරගෙන යන්න ඕන නම් අරාන්තයට. දෘෂ්ටි නොගන්න, දෘෂ්ටි නොගන්නා වූ තැන සීලය හටගන්නවා. දෘෂ්ටි නොගන්න, දෘෂ්ටි නොගන්නා වූ තැන සමාධිය හටගන්නවා. දෘෂ්ටි නොගන්න, දෘෂ්ටි නොගන්නා උතල පඤ්ඤා විමුක්තිය හට ගන්නවා. දෘෂ්ටි නොගන්න, දෘෂ්ටි නොගන්නා වූ තැන නිරෝධය හට ගන්නවා. දෘෂ්ටි නොගන්න, දෘෂ්ටි නොගන්නා වූ තැන නිර්වාණය පහළ වෙනවා, හට ගන්නවා. වෙන බණක් ඕනද ප්‍රායෝගික කරන්න? ඕකම ප්‍රායෝගික කරන්න. ඔබේ පැත්තෙන් බලන්න, මේ මොහොතේ මම අරගත්ත දෘෂ්ටි මොකද්ද කියලා බලන්න, ඒක ලිහිල් කරන්න, ඒක නිදහස් කරන්න පුරුදු වෙන්න. දෘෂ්ටියක් ඇති තැන හැම තැනකම බරක් තියෙනවා. එතකොට බරක් තියෙනවා නම් දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න. දැන් අන්ධය කොහොමද තේරුම් ගන්නේ? දැන් මේක ආධ්‍යාත්මය තුල ඇත්තෙම මුකුත් පේන්නේ නැහැ එහෙම. අර අන්ධය තේරුම් ගන්නවා වගේ තේරුමකින් ගන්න. දැන් මෙහෙම කොහොමද? මෙහෙම අල්ලනවා. ඇස් දෙක පියාගෙන. එතකොට එයා දන්නවා මේ තියෙන බාණ්ඩයක් කියලා. එයාට අහුවෙනවනේ. මෙහෙම අහුවෙන්නේ නැත්තම් අයියා දන්නව එතන බාණ්ඩයක් නෑ කියලා. ඒකෝර දෘෂ්ටි කියන්නේ හැම විටම ගණයි භවනයේ වූ දෙයක්, ඝනත්වයක්. මේ චේතනාවක සිටිවිලි සමුදායක ඝනත්වයක් තමයි දෘෂ්ටියක් කියලා කියන්නේ. සිතේ ඝනවීම. ඒකෝර ඝනත්වයක් අහුවෙනකොට මොකද කරන්නේ? ඒක නෙමෙයි මං අල්ලන්නේ. අනන්තය, නිදහස, නිර්වාණය, නිරෝධය. නෙවරදිව තේරුම් ගන්න අනන්ත දෙකයි, සීමාන්තික අනන්තය සහ අසීමාන්තික අනන්තය. සීමාන්තික අනන්තේ මම එක් ඔබට අහුවෙනවා තමන්ගේ පැත්තෙන් බලද්දි. අජ්ජත්ත බහිද්ධාවා කියන්නේ ඒකයි. මේ බාහිර පැත්තෙනුයි තමන්ගේ පැත්තෙනුයි හැමතිස්සෙම බලන්න. සමහරලාට බාහිර පැත්තෙන් ඔබ අතහැරලා තමන්ගේ පැත්තෙන් අල්ලගෙන අන්න සීමාන්තික අන්තේ එයා ඉන්නවා. අසීමාන්තික අන්තයට යනකොට තමන්ගේ පැත්තෙන් කෙනෙක් නැහැ, එළියනොත් කෙනෙක් නෑ. ඒ කියන්නේ දකින්න දෙයක් නෑ, දකින්න කෙනෙක් නෑ. දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. දුරුදේ දුරුපවණයි. ඔය ටික අහක ආදර මොනවා හරි වචනයක් කියන්න පුළුවන් නම් කියන්න. දිව්‍ය ලෝක 6ත්, බ්‍රහ්ම ලෝක 16, සතර අපායෙත් 31 තලෙම ඔය ටික අහ දෙයක් කියන කෙනෙක් නෑ. බුදු කෙනෙක් කිව්වත් ඔය ටිකම කියනවා මිස ඔයිට එහා දෙයක් කියන්න ඉතුරු වෙන්නේ නැහැ. ඒක මොකද මාත් එක බුදු වදන දේශනා කරේ. ඊළඟට මෛත්‍රී බුදුහාමුදුරු දේශනා කරා. එච්චරමයි දේශනා කරන්නේ. ආ ඊට වැඩි දෙයක් කියන්න. දැන් ගෞතම බුදුහාමුදුරන්ට වඩා වැඩි දෙයක් දේශනා කරන්න බෑ මෛත්‍රී බුදුහාමුදුරන්ට. ඒකමයි දේශනා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අයිති වෙන්නේ මොන බුදු කෙනෙක් හැටියටද? ප්‍රඥා අධික බුදු කෙනෙක් හැටියට. ප්‍රඥා අධික බුදු කෙනෙක්ගේ කාලයේදී විග්‍රහයන් මහා ආශ්චර්යමත්. මේ ආශ්චර්ය ගොඩක් අද තේරෙන්නේ නැහැ. මොකද හැමතැනම තියෙන නිසා. නැත්තම් මේ තරම් පුළුල් විග්‍රහයන් තුළට එන්නේ නැහැ කිසිම බුදු කෙනෙක්. ඒ වගේම මහා ප්‍රඥාවකින් යුක්ත සරියුත් මහරහතන් වහන්සේ වැනි උතුම වැඩහිටියා. මහා ප්‍රඥා සම්පත්තියක්. එනිසා අහෝ සැපතක්, අහෝ සැපතක් කියලා උදාහණය නැති කරගෙන මේ ධර්ම මාර්ගයේ සන්තෝෂයෙන් යන්න තියෙන ගමනක්, සතුටෙන් යන්න තියෙන ගමනක්. අල්ලගෙන නෙමෙයි අතහැරලා යන්න තියෙන ගමනක්. ඔබේ ගෙදර ඉන්නවද ඔබට සංසාරයෙන් එපා කරන්න කවුරු හරි? නෝනා හරි, මහත්තයා හරි, නැත්නම් දරුවෝ හරි? ඒ අය තමයි ඔබට ඇත්තෙන්ම නිවන් මඟ පෙන්නන්නේ. සමහර නෝන්ලාට නිවන් මඟ පෙන්ලා තියෙන මහත්තුරු සංසාරෙ මෙපා කළා. ඒ කියන්නේ බීලා හට්ටි වලංගෙදි පොඩි කරන මහත්තෙක් ඉන්නවා කියලා කියන්නේ ඔබ භාග්‍යවන්ත නෝන කෙනෙක්. නිවන් දකින්න මෙලෝ රහක් නැති කචකච ගාන නොන කෙනෙක් ඉන්නවා කියන්නේ ඔබ භාග්‍යවන්ත මහත්මයෙක්. නියන් දකින්නේ. හොඳ නැද්ද ප්‍රාර්ථනා කරන්නේ වගේ කෙනෙක්. මොකද නිවන් දැකීම ඉතාම ඉක්මන් වෙනවා ඒ වගේ ඉන්නවනම්. ඉතින් ධර්මයේ හැම වුණොත් නිවන් දකින්න නැත්තම් සිය දිවි නසා ගන්නවා. ඒක වැරදි. ඒ නිසා මේ හැම දරුවෙකුටම ධර්මය පොඩ්ඩක් කනෙක් කරලා දීලා තියන්න. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් මේක ධර්මයෙන් විසඳ ගන්න ඕනේ කියලා කල්පනා කරගෙන ධර්මයෙන් විසඳ ගන්නවා. නැත්තම් ඒගොල්ලෝ වෙන වෙන පැති වලට යනවා, ඩ්‍රග්ස් වලට යනවා, සිය දිවි හානි කර ගන්නවා නොයෙකුත් දේවල්. දෙන්නනේ. එතකොට මේ අපි ධම්මකට එන්න හේතුව මොකද්ද? පුංචි කාලේ පුංචි යොමුවක් ධර්මයට යොමු කරලා තිබිච්ච හින්දා. ආච්චි අම්මා ඔඩොක්කුවේ තියාගෙන බුදුන් වෙන්දා. අපිට මතකයි අපේ මී ආතා කියලා කියන මී ආතේ හිටිය. ඒ මී ආතා ඔඩොක්කුවේ තියාගෙන ගාථා කියන්න පටන් ගත්තා. 6ට පටන් ගන්න රාත්‍රී 9ට ඉවර කරන්න. මේ පැය 3වාරක් 4ක් ගාථා කියනවා. අපිට සමහරලාට ඔබ නිදි අපි වැඩගෙන ඉන්න උනත් පුළුවන් එච්චර වෙලාවක් පොඩි උන්ට නේද. ඉතින් අර ඒ අවස්ථාවන් වලදී හරි ඒවෙන් අපි පොඩි දෙයක් ගත්තා. ඒ යවයක් ඊට පස්සේ පොඩි කාලෙම මහන වුණාම බණ පොතෙන් ධර්මයෙන් මේක ඇතුළේ තමයි මේක දෙයක් තියෙනවා. අපි නොදන්න දෙයක් තියෙනවා. අපිට අවබෝධ නැති දෙයක් තියෙනවා. ඒලා අපි තේරුම් ගත්තා. දැන් ඔබේ සිහිය තාමත් හොයනවා ඇති නතර වෙන තැනක්. නතර වෙන තැනක් තියෙන ඔබේ සිහිය පාක් කරන්න තැනක් මම ඔබට කියලා දුන්නා. කොහෙද? අනන්තේ. ඔබේ සිහිය පාක් කරන්න අනන්තේ. අසීමාන්තික අනන්තයේ. ඒක හරි සරල වචනයක්. නමුත් ඒ සරල වචනය ඇතුළේ ලොකු දෙයක් තේරුම් ගන්න කෙනාට තියෙනවා. තේරුම් ගන්න බැරි කෙනාට ඒක තේරෙන්නේ නැහැ. අනන්තය අනන්තය ලෙසම තේරුම් අරගෙන ඔබත් අනන්තය බවට පත් වෙන. ඒකයි අනන්තයට සම්බන්ධ වෙනවා කියන එකේ අර්ථය. අනන්තයට ගිහිල්ලා අපි නතර වෙනවා කියන එක අනන්තය. අනන්තය අනන්තය විදියටම තේරුම් ගන්න නම් ඔබත් අනන්තය බවට පරිවර්තනය විය යුතුයි. අපි අර රටකටත් කියන්නේ ඒ රට හරියට තේරුම් ගන්න නම් ඒ රටට යන්න ඕන කියලා කියන්නේ. ඒ ගහේ අඹ රස බලන්න නම් ඔයාට කියලා වැඩක් නැහැ. ඒ අඹ ගහේ ගෙඩියක් කාලම බලන්න ඕන. ආන් ඒ වාගේ පිනුතුනේ අනන්තේ ගුණය තේරුම් ගන්න නම් ඔබ අනන්තයට පත් විය යුතුයි. ඔබ අනන්තය වෙන්න. මොනවද අනන්තය කියන්නේ? රූප උපාදාන නොකිරීම, වේදනා උපාදාන නොකිරීම, සංඥා උපාදානය නොකිරීම, සංඛාර උපාදානය නොකිරීම, විඥානය උපාදානය නොකිරීම. අන්න අනන්තයට පත් වුණා. මීට වඩා තව ක්‍රමයක් තියෙනවා නම් මේක ඔබට අවබෝධ කරලා දෙන්න කියන්න දේශනා කරන්න. මං ඒ ක්‍රමෙත් භාවිතා කරනවා. මීට වඩා ක්‍රමයක් නෑ පින්නතුනේ. ඔබ හෙමින් කලබලයක් නැතුව මේ ධර්මය තෝරගන්න පොඩි කාලයක් එක්ක වෙන මහන්සියක් ගන්න. මේක සරලයි කියලා හිතන්න එපා. සම්පූර්ණයෙන් දිවි කැප කරලා මහන වෙලා හිස බූගාගෙන පාත්‍ර සිවුරු අරගෙන ගස් මුල්වල වාඩි වෙලා තේරුම් ගන්න තියෙන දහමක් ඔබට මෙච්චර සරල කරලා කලිසම් ෂර්ට් ඇඳගෙන කාර් එකේ වාහනේ යතුරු සාක්කුවේ දාගෙන ක්‍රෙඩිට් කාඩ් එක පර්ස් එකේ දාගෙන AC එකේ ඉඳගෙන ෆෑන් එක යට හොඳට මේක අහලා තේරුම් ගන්න හදලා දීලා තියෙන්නේ. ඒක ප්‍රාතිහාරයක්. මතක තියාගන්න. එක හාමුදුරු කෙනෙක්ට අඟින්නවා මහාන වෙන ධර්මය අහන්න එනකොට එයා කියනවා මෙතෙන්ට බණ අහන්න එනවා නම් බැංකු ඔක්කොම සුද්ධ කරලා පවිත්‍ර කරලා ක්ලෝස් කරලා දාන්න ඕන. ඔව් යාන වාහන තියෙනවා නම් ඒ ඔක්කොම පවරන්න ඕන, ටිකක් පන්සලට දෙන්න ඕන, අනිත් ටික වැඩ විටාට දෙන්න ඕන. දීලා ඔයා එන්න ඕන මුකුත් නැතුව ඇඳිවත විතරක් තියාගෙන එන්න ඕන. එනවා ටික කාලයක් ඉන්න වැඩේ කෙරෙන්නේ නැහැ. දැන් අර දීපු දේවල් ගන්නත් බෑ. ඊට පස්සේ වෙන්නේ සිද්ධ වෙන වැඩේ තමයි උන් හිටි තැන. එහෙමත් තැන් තියෙනවා නම් යන්න. ඒ වගේ තැන් තමයි සමහර අයට හරි ලොකු. එතන හරි මෙහෙමයි ඔක්කොම ටික දෙන්න කිව්වනේ. ඉතින් හරි ෂෝක්. ඉතින් මටත් කියන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වල වල තියෙන දේවල් පුළුවන් නම් ඔක්කොම මෙහෙ ගෙනල්ලා තියන්න කියන්න. මට මොකදද නේද? කාට වුණත් බත් පිඟානක් වලදන්න පුළුවන් බත් පැකට් එකක්. පොඩි ඇඳක සැතපෙන්න පුළුවන්. 100කට අඩු ආයු කාලයක් ගෙවා දාන්න පුළුවන්. නාස්පුරු දෙකෙන් හුස්ම ගන්න පුළුවන්. දවසට වතුර ලීටර් 4-5ක් බොන්න පුළුවන්. තිබුණා නැතා කවුරුත් ඕක දෙන්නේ අඩු වැඩියෙන් කරගන්නේ. මෙහෙටත් යම් යම් දේවල් තියෙනවා තමයි. ඒකත් ඒ කටයුතු සඳහාම පොත් මුද්‍රණය කරන්න දායක දැක්වුවාම පොත් මුද්‍රණය කරලා දෙනවා. CD මුද්‍රණය කරන්න දායකත්වයක් දැක්වුවාම CD මුද්‍රණය කරලා දෙනවා. නව පොත් කරන්න මුද්‍රණය කරන්න මම ඉතින් ඒක සම්පාදනය කරන කටයුතු කරන ඒවට දායකත්වය දැක්වුවාම ඒක කරලා දෙනවා. ඒකත් කාටද? ඒකත් මේ සමාජයේ මේ වරක් සඳහා. ඒ දේ එළි දකින්නේ ඕ ඇත්තන්ගේ තියෙන ශක්තියින් නිසා. ඒවා එකක්වත් කොයිබකවත් ඉතිරි වෙන දේවල් නෙවෙයි. සමාජය තුළම ගලාගෙන යනවා. ඒවා වෙනුවෙන් කැප වෙන කට්ටිය, වේදන් කරන කට්ටිය පොඩි චිත්ත සන්තෝෂයක් ඇති කරගන්නවා. මම සද්ධර්මය වෙනුවෙන් මෙහෙයක් කළා, උන්නතියක් ඇති කරා, මම ශක්තියක් වුණා මහසාරාට කියලා පොඩි හද සාක්ෂිය සන්තෝෂයක් තමන්ට තියෙනවා. තමන් ධර්මයේ වෙනුවෙන් කැපවීමක් කළාම මට තෘප්තියක් තියෙනවා. මම ධර්මයේ වෙනුවෙන් පොත්පත් ලියනකොට, බණ කියනකොට මම ධර්මයේ වෙනුවෙන් මම ලබාගත් ධර්මයේ වෙනුවෙන් මම සේවයක් කරනවා. මේ වගේම මම ධර්මයේ භුක්ති විඳිනවා. නිවීම බෙදෙන නිසාම මට නිවීමක් ලැබෙනවා. මම දකින්නේ ඒකයි. නිවීම බෙදෙන නිසාම මට නිවීමක් නිවනක් ලැබෙනවා. ඒ කියන්නේ අපි කරන දේ අනන්ත නම් අපේ ප්‍රතිඵලයත් අනන්තයි. ඔබට මේක තේරෙන්නේ නැද්ද? වචන දහසක් පාවිච්චි කරලා එකම ගුණයක වටපිටාවක ඉඳගෙන දේශනා කරන්නේ. මුහුදේ රස කොතරම් බැලුවත් ලුණු රසයි වගේ සම්බුද්ධ ශාසන ධර්මයේ මොන වචනය ගත්තත් ඒක ඇතුලේ නිර්වාණ රසය පවතිනවා. එතකොට මේ නිර්වාණ රසය කියන එක තමයි ඔබට භුක්ති විඳින්න මේ මහා සාගරය වගේ විශාල ධර්මය තුළ අපි පෙන්වු කරන්නේ. හරිම සරලයි. තමන්ගේ හරියට ඥානය, සිහිය, සතිය, සමාධිය, ප්‍රඥාව හරියට මේ නිර්වාණ ධර්මයට අවශ්‍ය කරන විදියට සැකසෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියතොත් ඔය සේප්පු තියෙන්නේ අරින්න හරියට නම්බර ටික කරගවන්න ඕනේ නේද? බයිසිකල් එහෙමත් ලොක් කරන ටික තියෙනවා. ඒක දැන් සමහරලාට අපි හිතමුකෝ 999 එයා දාලා තිබ්බ කියලා පාස්වර්ඩ් එක. අරක කරගවාගෙන කරගවාගෙන එකක් ඇවිල්ලා ඒකත් ඈ 9 වෙන්න ඕන. එහෙම නා 99 දාලා ඉවරලා එයා ඒ 999ම පෙළගස්සන්න ඕන. එතකොට මේ පෙළගස්සුවාම තමයි මේ ලොක් එක ඇරෙන්නේ. දැන් අපි තුනත් මේ අවශ්‍ය කරන මේ ඉන්ද්‍රිය ධර්මයේ හරියට බැලන්ස් වෙන්න ඕන. මේ බල ධර්මිය හරියටම බැලන්ස් වෙන්න ඕන. සමබර වෙන්න ඕන. එහෙම නැත්නම් ලොක් එක ඇරෙන්නේ. ප්‍රඥාව හරි, වීරිය මෙහි, සතිය මෙහි. එහෙම වෙන්න බෑ. මේක හරි සමබර වෙන්න ඕන. අර උදෑසන කතා කරපු වාහනේ කතාවත් බයික් එකේ කතාවත් ඒකමයි. ජයග්‍රහණ සෑම විටම පවතින්නේ මේ සමබරතාවයද. ඒකයි මම කියන්නේ වෙහෙස වෙන මිනිස්සු එනම් පෝසත් වෙන්න එපයි. නිකාම වේස වෙනෝ පෝසත් වෙන්නේ. ඇයි? මිනිහා ක්‍රමවේදයකට පෝසත් උන්නේ නැහැ. ඈ කලමනාකරණයකින් වැඩ කරේ නැහැ. ඈ ඒ ප්‍රදේශයට පලාතට අවශ්‍ය කරන භාණ්ඩය අලෙවි කරන්නට ක්‍රියා කළේ නැහැ. දුරදර්ශීව නුවණින් වැඩ කරේ නැහැ. අන්න පෝසත් වෙන්න බෑ. ඒක හරියට අර නෝරෙලියට ගිහිල්ලා AC මැෂින් විකුණන්න හදනවා වගේ වැඩ. AC මැෂින් සමහරලාට අය කරලා ඇති. පොදුවේ සීතල පළාත්වල අය කරගන්නේ නැහැ මිනිස්සු. ඒ නිසා Taman තේරුම් කරගන්න ඕන Tamanගේ හරියට කලමනාකරණේ ගුණ නිසි පරිදි නිසි ආකාරයෙන් සමබරව පවත්වා ගන්න වෙහෙස මහන්සිය ගන්න බලන්න. හැම තිස්සෙම තමා තුළ විචාරයක්, විචක්ෂණ ශීලී බවක් රඳවා ගන්න, පවත්ව ගන්න බලන්න. තවත් කෙනෙකුට නෙමේ, තමන්ගේ පිරිසුදු අපිරිසුදුකම සහ පූර්ණත්වය පිළිබඳව කියා පෑහැක්කේ තමාටමයි. ඉතින් තමන් නිවුණු මනසක් හදා ගන්න. තමන්ගේ මමත්වයට තමන්ම එරෙහි වෙන්න. අපිට එරෙහි වෙන්න බෑ. ඔබේ මමත්වයට ඔබ එරෙහි වෙන කෙනෙක් බවට පත් වෙන්න. අපට එරෙහි වෙන්න බෑ. එහෙම එරෙහි වෙන්න පුළුවන්කම තිබ්බනම් බුදු කෙනෙකුට හරි බුදු කෙනෙක් සියලු දෙනාම නිවන් දක්වනවා. තේරුණා නේද? දැන් ඔය කොසල් මහරජතුමා, එයා එයාගේ මමත්වයට එරෙහි වුණේ නැහැ. මම කියන තැනින් අරගෙන හිටියා. එතකොට එයා එයාගේ මමත්වයට එරෙහි වෙන්නේ නැත්නම් අපි කොහොමද ඒකට බලපෑමක් කරන්නේ? අපිට එහෙම බලපෑමක් කිරීමේ හැකියාව නැහැ. ඔබේ මමත්වයට ඔබ එරෙහි වෙනවා නම් පමණයි අපිට උදව්වක් කරන්න පුළුවන් වෙන්නේ. මේ මමත්වයේ කියන යක්ෂයාව, මේ දුර්වලතාවය, මේ මාර දිට්ඨිය, මාරයාගේ දෘෂ්ටිය පෙරලා දමන ඉවත් කරන්න හැකියාව තියෙන්නේ. ඔබේ මමත්වය කියලා කියන පින්නතුණු ගොම්බඳින කණුවක් කියලා මම ඉස්සර දේශනාවල කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔය මමත්තේ කණුව හොඳට ඍජු කරලා තියාගන්න. ඕකේ ඇවිල්ලා ආගම් බදි. දේශපාලන කාර්යය ඇවිල්ලා දේශපාලනේ වැඳලා යයි. අම්මල දාත්තල වටපිටාව බලලා හොඳ තරකින් කසාදේකුත් බඳලා දෙයි. ඈ ඊට පස්සේ යාළුවොත් ඇවිල්ලා හොඳ ගොන්නු දෙන්න තුන්දෙනෙක් බඳලා ඊයයි. ඊට පස්සේ කණුවේ ඉන්න ඉතින් අර ඔක්කොම ටික බඳගෙන ඉන්න ඔබම ජ්‍යෙෂ්ඨ විදියට ඔක්කොම ආගම් සමහර අය බඳ ගන්නවා, සමහර අය එක ආගමක් බඳ ගන්නවා නේ. නොයෙකුත් දේවල් ඊට පස්සේ හැමෝම වටේම බඳලා තියෙනවා. ඊට පස්සේ බලාගෙන ඉන්න අය කියනවා ඒ අරයක් උඹ දින කණුවක් කියලා. පුතජ්ජන සත්වයාගේ සිත ගොම්බඳින කණුවක් වැනි. ගොම්බඳින කණු කියන විල්ලායවල් අතර ඔය තියෙන පිට්ටනිය අතර පිට්ටනිය තියෙන තැන්වල කණුවක් තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා ගිහපු කෙනා බඳලා යනවා. අයිතිකාරයෙක් නෑ. ගියා බඳන ගියා. ඒසා ඔබේ හිතේ ඔය නොයෙකුත් බන්ධනයන් තියෙන්නේ ඔබේ අර මමත්වයේ නැමැති ගොම්බඳින කණුව නිසා. මමත්වයක් නැත්තම් එයාට කියන්න පුළුවන් මම බැඳගත්ත ගුණෙක් නෑ, මට ගොම්බඳින කණුවකුත් නෑ. කාටද කියන්න පුළුවන් එහෙම අභිමානේ? මට ගොම්බඳින කණුවක් නෑ, මම බැඳගත්ත ගුණෙකුත් නෑ. මට ආගම් ගොන්නුත් නෑ, ජාතික ගොන්නුත් නෑ, වාර්ගික ගොන්නුත් නෑ, දේශපාලනික ගොන්නුත් නෑ, සංස්කෘතික ගොන්නුත් නෑ. අඩුම තරමේ මම යාළු මිත්‍ර හිතයි සීන ඕන මහත්තය දරුවෝ කියලවත් බැඳගත්ත බවක් පේන්නේ නෑ. අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ දනං. මට මාවත් නැති තැන මම මමේ කියල බැඳගෙනවත් නෑ කියල උදානයක් කාර්ද ප්‍රකාශ කරන්න පුළුවන්. මේ ලොකුම බන්ධනේ මම මමේ කියල බැඳගත් එක නෙනේ. ඒක තමයි ලොකුම. මෙන්න මේ එකට එකට තෘෂ්ණාමූල ධර්මවලින් බන්ධනය වෙන වේගය තුල තමයි මේ මම කියන ශක්තිය හැදිලා තියෙන්නේ. හරියටත් අර මේ වලාකුළු වල තියෙන ඒ ඝර්ෂණය නිසා හටගන්නා වූ විද්‍යුත් බලයක් හැටියට හෙන විදුලිය එන්නේ. ආන් ඒ වගේ ගුණයක් හැටියට තමයි මමත්වයක් පැනනගලා තියෙන්නේ. ඒ වේගය හටගත්ත දවසේ ඉඳලා මේ දක්වා මේ වේගය ගලාගෙන එනවා. ඒ වේගයෙන් කුසලා කුසල කර්ම සිද්ධ වෙනවා. ඒ කුසලා කුසල කර්මවලට අනුව ඊට අනුරූපී වූ විපාක. ඔය කුසලා කුසල කියලා බෙදන්න ඕනත් නැහැ. කරන්නේ මොකද්ද? ලැබෙන්නේ ඒක. අනුරූපී විපාක කියන්නේ ඒකයි. කරන්නේ මොකද්ද? ලැබෙන්නේ ඒක. ඔබ කරන්නේ මොකද්ද? ඔබට එවැනිම දෙයක් හම්බ වෙනවා. හොඳට මතක තියාගන්න. එහෙනම් ඔබ ලබන්න අකමැති දෙයක් කරන්න එපා. ඔබ කරන්නේ මොකද්ද? ඒ දේම ඔබට හම්බ වෙනවා. එහෙනම් ඔබ ලබන්න කැමති දෙයක් ඔබ කරන්න. ඒ කර්මය තුළ, කර්මය ඉක්ම වීම තුළ මේ සියල්ලගෙන්ම නිදහස් වෙන්න, මේ සිතෙන් නිදහස් වෙන්න, මේ සිත තුළ නතර නොවීම හෙවත් අප්‍රමාදී බව. ප්‍රමාදය කියන්නේ මේ හිත තුළ නතර වීම. අප්‍රමාදී බව කියන්නේ මේ හිත තුළින් නික්ම යාම, නිදහස් වීම. සද්ධර්මය අති දුර්ලභයි. ප්‍රමාදීව යෝනිසෝ මනසිකාරයේ දෙන්න, ධම්මානුධම්ම පටිපත්තියේ දෙන්න හැම දිනාටම උතුම්මම මහා නිවන් සම්පත්ම සැලසේවා.